හොඳයි අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ තුන් ධර්ම රත්නයටත් ඒ තුන් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ තුන් ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට নমස්කාර කරන নমස්කාරය වේවා. අද අපි පළවෙනියට භාවනාවට තෝරගත්තේ ආනේඤ්ජ සප්පාය සූත්‍රය. ඒ ආනේඤ්ජ සප්පාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියම් ගමක් වේද එහි වැඩවසන සේක. එකල්ලී වනාහි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නේ කතා කළ සේක. පින්නතුන් වහන්සේයි ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළයි. මහණෙනි, කාමය අනිත්‍යය, හිස්සය, විනාශවන්නාහුය. ඒ කියන්නේ මෝස ධම්ම කියන එක. විනාශවන ස්වභාවය ඇත්තාවේ. මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ. අඥානයන් විසින් මගේ කියන ලබන්නාහුය. මෙලව ඇත්තාවු යම් මනුස්සකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තාවු යම් දිව්‍ය කාම ගුණයෝ වෙද්ද, මෙලව ඇත්තාවු යම් මනුස්සකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තාවු යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායයාට යටත්තේ. මේ මායයාගේ ස්ථානීය වේ. මායයා දමන කෑම වේ. මායයාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියලාද සාරම්භයේද යන අකුසලියෝ පවතිත්. ඒ අකුසලියෝ මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවතී කියලා. ඒතර මෙතන පාලි භාෂාවෙන් කියනවා අනිච්චා භික්කවේ කාම තුච්චා මෝස ධම්මං මයා කතමිතං භික්කවේ බාලලාපනං කියලා. ඒ කියන්නේ මේ කාමයෝ කියන ඒවා අනිත්‍ය උදයක්. අනිත්‍ය උදයක් තමයි කාමය කියන්නේ. ඒ කියන්නේ සකස් කරන අර්ථයෙන් අපි දන්නවා අනිත්‍යයි කියන එක. ඒ වගේම හිස් දෙයක්. ගති උත්තක් නැති තුච්චයි කියලා කියන්නේ. තුච්ච ස්වභාවය. මුසා මෝස ධම්ම. අපි දන්නවා මේ නිර්වාණය අර අනිත් දේවල් ඔක්කොම දේවල් මුසාවන්. මෝස ධර්මය. මායාකතමේතං. ඒ කියන්නේ මායාවකින් කරන ලද්දක් කියන්නේ. බාලලාපන. බාලලාපන කියලා කියන්නේ මේ බාලයාගේ වචනෙන් සිදුවෙච්ච දෙයක් කියන එක. බාලයාගේ වචනෙන් සිදු වුණා කියන එක අපි බැලුවොත් මට කියන්න පුළුවන් ඔය විශ්වවිද්‍යාලේ මම ඉන්න කාලේ ඔය යාළුවෙක් මම යාළුවෙක් එක්ක ඉන්නකොට එතෙන්ට තව යාළුවෙක් ඇවිල්ලා එයා ඔය කාන්තාවගේ ශරීරයේ යම්කිසි කොටසක් වර්ණනා කරන්න ගත්තා. ඉතින් ඒ මම ඒ කියන යාළුවා නම් මං කිව්වේ දැන් මහාන වෙලා ඉන්නේ. ඒ යාළුවා මගේ මූණ දිහා බැලුවා. මං ඒ යාළුවාගේ මූණ දිහා බැලුවා. බල්ලා මගේ යාළුවා ඉඳන් කිව්වා බෝධිසත්වයෝ සහ නරමියෝ කියලා අර මිනිස්සයාට. ඉතින් මම මේ මෙතන පෙන්වන්න හදන්නේ ඔය ඕවාගේ දේවල් කිව්වහම අපි තුන් පාසලක දරුවෙක් එහෙම ගත්තොත් ඒ දරුවා ඔය කාන්තාවන් ගැන සිතලා නැති දරුවෙක් මේ භවයේදී. එතකොට අර වාගේ කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ මෙයා මේක ඇත්තද කියලා බලන්න අර ඒ කොටස් දිහා බලනවා. ඒ බැලුවාම එයාගේ සිත එතන පිහිටෙනවා. විඥානෙ එතන පිහිටනවා නම් ඒ කියන්නේ නාම රූපයන් කියන ඒවා ඇති වෙනවා. ඉතින් නාම රූප ඒ ඉඳන් ස්පර්ශ දිගටම ඇති වෙලා භවපච්චය ජාති කියන දක්වා මේක යනවා. විඥානෙ කොතනක හරි බැස ගන්න ඉඩ සැලැස්සුවා නම් ඉතින් අපිට ඒකේ ආදීනවය උත්පත්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේ ලෝකේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ. ඕගොල්ලෝ පළක් වෙලාට හොඳ සැනසීමෙන් ඉන්නවා. ගෙදර ඉන්නකම් හොඳට ඉන්නවා. ඊට පස්සේ තවත් ගෙදරකට යනවා. ඒ ගෙදරට ගියාම දකින්න මොනවා හරි හොඳ භාණ්ඩයක් තියෙනවා හරි කවුරු හරි කෙනෙක් ඕක ලස්සනට වර්ණනා කරලා කියනවා. මේක අහගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයාටත් අර රෝගයක් වගේ අරක ඉන්න පටන් ගන්නවා. මටත් ඒ જાති එකක් තිබුණා නම් හොඳයි. අර අරගොල්ලෝ සැපට ඉන්නේ මෙන්න මේක නිසා. ඒ જાති එකක් තියෙනවා නම් හොඳයි කියලා. ඔන්න ඔය ආකාරයට තමයි මේ බාලයාගේ වචනයන් හේතු කොටගෙන අපි නොයෙකු ආබාධයන්ටපත් වෙනවා. ඒ බාලයාගේ වචන නිසා දිගටම මේ කාම ලෝකේ ගමන් කරන්නටත් හිතෙනවා. එක්කෙනෙක් කතා කරනකොට භාවනා කරන්න කියලා ඊළඟට තවත් දෙතුන් දෙනෙක් කියනකොට මේ අපි කාලා බීලා මෙහෙම ඉමුයි කියලා අර භාවනා කරන මනුස්සයරත් පෙලක් වෙලාවට හිතෙනවා මේ කාලා බීලා හිටියට වරදක් නෑ නේද කියලා. ඒ වගේ අපි මේ කාමයන් නිසා, ඒ වාල වචනයන් නිසා ඒ විදිහට අපි ගමන් කිරීමක් තියෙනවා. එතන පෙන්නනවා මේ ඒ ditta dhamma ක කාම, ඒ සම්පරායික කාම. මේ දැනට තියෙන ඒවයි මෙතනින් පස්සේ ඇති වෙන ඒවා. ditta dhammika කාම සංඥා. දැන් තියෙන කාම සංඥා, යාච සම්පරායික කාම සංඥා, පස්සේ ඇති වෙනා වූ කාම සංඥා. උභය මේ තමේ දෙකම මාර දෙයියන් කියලා කියනවා. මාර දෙයියන්. මාර දෙයියන් කියලා කියන්නේ මාරයට යටත් වෙනවා මේවා කොහොමද කියවල. රෙලම් එක කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මාරස්ස විසයෝ කියලා කියනවා. ඒ කියන්නේ මාරයාගේ ස්ථානය. ඒ කියන්නේ ඩොමේන් එක කියලා කියනවා. මාරස්ස නිවාපෝ. ඒ කියන්නේ මාරයා දමන කෑම. මාරයා දමන කෑම. මාරස්ස ගෝචරෝ. ගෝචරෝ කියුවාම කොටුව. එතකොට රේන්ජ් එක කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඒ කියන්නේ අපි කොච්චර දුරකට අපේ ඇහෙන් අපිට යමක් පේනවද? ඒ පේන්නා වූ දුරේ ඇතිවෙන්නා වූ වස්තුන් සියල්ලම මායාවේ රේන්ජ් එකට යටත්. එතකොට ඒක ඇතුලේ තමයි අපි ඉන්නේ. එතකොට මේ ඇත්තම කියනවා නම් ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ. ඒ කියන්නේ ඒකෙන් තියෙන දේවල් ගන්නක මායා කෑම දෙනවා, ඒවා ගන්නවා, ඒවා කාලා බිල ජීවත් වෙනවා කියන අර්ථයයි මෙතන තියෙන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ නම කල්පනා කරන ඒතේති පාපක අකුසල මනස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භා. මේක නිසා අපිට ඇති වෙන්නේ අභිජ්ජාව, මොකක් හරි එකක් දිහා බැලලා මගේ වේවා කියන ව්‍යාපාදය, කවුරු හරි කෙනින් නැසේවා මැරේවා කියන එක. ඊළඟට ඒක නිසාම සාරම්භය කියන එක ඇති වෙනවා. ඉතින් විහිංසාවන්ට එහෙම කරන්නත් අපි යන්න පටන් ගන්නවා මේ මේවා ඇතිවීම නිසා. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේව මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවතින. මහණෙනි එහිලා ආර ශ්‍රාවක තමයි මෙසේ ප්‍රත්‍යවේක්ෂ කෙරේ. යම් ditthi dhamma එක කාමියොත්, යම් සම්පරායක කාමියොත්ද, යම් ditthi dhamma කාම සංඥා කෙනෙකුත්ද, යම් සම්පරායක කාම සංඥා කෙනෙකුත්ද, තෙල කාම සංඥා දෙකම මරුට තැන් වේ. මරුට විශේෂ වේ. තෙල මරුගේ නිවාපය, මරුගේ ගෝචරය. මේ කාම ගුණ විශේෂ මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන තෙල ලාමක අකුසල ධර්මිය පවත්නා. ඒ තුන් කෙලසුම මේ ශාසනෙහි මේ නාර ශ්‍රාවකයාට අන්තරාය පිණිස පවති කියලා දැනගන්න. එතකොට මේ කාමය කියන එක අපි මේ ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොත් අපි ඔයගොල්ලෝ ගාක්ම පුරුදු ඩයග්‍රෑම් එකක් තමයි අපි මුලින්ම බලන්නේ. ඉතින් මේ ඩයග්‍රෑම් වලින් තියෙන දේවල් මේ හැම ඩයග්‍රෑම් එකක්ම හැම එකක්ම භාවනාව. මේකේ මගේ නම් හොඳම භාවනාව තමයි ඔය පළවෙනි කොලේ. පළවෙනි කොලේ තියෙන්නේ ඒ රහතන් වහන්සේලාට සම්පූර්ණයෙන් කෘතඥතාවය පළසමින්. ඒ කෘතඥතාවය නිසාම තමන්ට විශාල වූ සමාධියක් ඇති වෙනවා. පළවෙනි කොලේ තමයි හොඳම කොලේ. එතකොට අපි මේ දෙවෙනි කොලේ බැලුවොත් මේ දෙවෙනි කොලේ හඳුන්වා දීමක් තියෙනවා මේ කාමය කියන එක මොකක්ද කියන එක. කාමය කියන එක හඳුන්වා දීම පළවෙනිව අපි දන්නවා කාමය කියලා කිව්වම සංකප්ප රාගෝ පුරිස්ස කාමෝ. කාමය කියලා කියන්නේ අර වස්තුන් රූපයන් ඒ දකිනා වූ ලස්සන වූ මනවඩනා වූ ඒ දේවල් නෙමෙයි. ඒක ගැන මම සිතනවා. එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවා මේ කාමය කියන එක කාමරාග අනුසය ඒ ඔක්කොම පවතින්නේ අපේ සිතේ. එතකොට මෙන්න මේ කාමයන් පිළිබඳව ඒ කියන්නේ සංකල්පයන් පිළිබඳව අපිට යම්කිසි රාගයක් තියෙනවද? සංකප්ප රාගෝ පුරිස්ස කාමෝ. එතකොට පේනවද මෙතන කාම ඡන්දේ ලකුණු කරලා තියෙනවා. මෙතෙන් පල්ලෙහෙන් රාගය කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන ලකුණු කරලා තියෙනවා සංකප්පය කියන එක. මේ සංකල්පයන්ට තිබෙන්නා වූ රාගය. එතකොට සංකල්ප කියලා කියවහම අපිට කාම සංවිතක්කයන් තියෙනවා. ව්‍යාපාද විතක්කයන් තියෙනවා. විහිංසා විතක්කයන් තියෙනවා. එහෙමනම් ඒ තුනටම අපේ රාගයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන එක අපිට ඇති වෙන්නේ. ඒ තුනටම අපේ ඇල්මක් කියන එක තියෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනෝ, මම මේ කාමගුණ ලෝකේ මැඩපියා, දැහැ නරමුණු. ඒ කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් අපි දන්නෝ ඔය අරියට මඟ. ඊළඟට ඔය පංච ඉන්ද්‍රයන්, පංච බලයන්, සතර ඉද්ධිපාදයන් ඒවා ගත්තාම ඒවා සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් වෙනවා. අන්නේ මම කාමගුණයේ ලෝකේ මැඩපියා, දැහැ නරමුණු, අදිස්ථාන කොට වාසය කරන්නේ නම් ඉතා ඉහෙත මම විපලෝ මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකයේ මැඩපිවා සිතින් ඒ බෝධිපාක්ෂික අරමුණු, ඒ කියන්නේ ධ්‍යාන අරමුණු කියලා කියන්නේ බෝධිපාක්ෂික අරමුණු, අදිස්ථාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිටි වූ අකුසල් වූ අවිද්‍යාවෝද ව්‍යාපාදයෝද සාරම්භයෝද වෙත ඔහු නොවන්නාහුය. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නො වූ අප්‍රමාණ වූ මොනවට වඩනා ලද්දා වූ සිතක් වන්නේ. අප්‍රමාණං සුභාවිතා කියලා කියන්නේ අප්‍රමාණං සුභාවිතා, ඒකේ හරි අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අප්‍රමාණ භාවයට අපි ගෙනියනවා සුභාවිතයෙන්. අපි භාවිතා කරලා තියෙන්නේ මෙච්චරකල් අසුභයක්. අසුභයක්ම තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ අසුභේ කවදා හරි තීරුම් ගත්තද මේක අසුභයක් වශයෙන්? ඒකෙන් අපි ඉවත් වුණාද? එහෙනම් අපිට ඒක සුභයක් කියන එක ඇති වෙන්නේ. එතකොට මේ මුළු කාමයන් ඇති වෙලා තියෙන්නේ මේ රූපයන් හේතු කොටගෙන නේද? මේ රූපයත් එක්ක මේකේ කරකෝල කාමයන් කියනවා මේ රූපයත් එක්ක සම්බන්ධ වෙලායි මේක ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් තොරව නෙමෙයි. හැබැයි ඒකට මම අගයක් දීලා සුබයි කියලා අගයක් දීලා, අසුභ වූ දෙයකට සුබයි කියලා අගයක් දීලා තමයි අපි මේක කරගෙන තියෙන්නේ. එතකොට අප්‍රමාණ මොනවට ලද්දා වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවි හෝ ධානයට හේතු සමාධියේ හෝ පිහිටයි. මනා පැහැදීම් ඇති කල්ලි ඊතාත්මයේ හෝ කම්පා නොවන ධාන සමාධියකට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. රහත්තේ නොහොත් ශරීරයාගේ මිදීමෙන් මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධානයට සමාන වූවක් කියා යන්න මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේ පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ ලකුණු කරලා තියෙන්නේ මොකද්ද මේ? මේක ඔක්කොම මායාවේ කුකුල් කොටුව. මේ ස්ලයිඩ් 2 එක අපි මේ කතා කරන්නේ. මේ ස්ලයිඩ් 2 එකේ පෙන්වන්නේ මොකද්ද? මායාවේ කුකුල් කොටුවක් තමයි මේ තියෙන්නේ. එතකොට කෙනෙක් අදිටම් කරනවා මේ ඔක්කොම ප්‍රශ්නයක්. මේ වස්තුවන් සුබයි කියලා අරගෙන මට ඇති වෙලා තියෙන උදයක්. මේක අනිත්‍යයි. මොකද මම මේක කරකවන තාක්කල් තමයි මේක පවතින්නේ. මම අගයක් දෙන තාක්කල් තමයි මේක පවතින්නේ. මම නිත්‍යයි කියලා සිතන තාක්කල්පම් තමයි මේ ගමන් කරන්නේ. අනිත්‍යභාවය ආවම බ්‍රේක් එක ගහලා නවත්ත ගන්නවා. මේක දුවන්නේ නැහැ. එතකොට මේ මමමයි හිතන්නේ මේක වල්චිනවා. හරියට මම මේ අර කඹයක් මේකේ රෝලින් ඉඳන් කරකෝලයි හෙල්ලුවාම අර වේව් එක වාගේ යනවා. මම මේක හොල්ලනකම් නේද මේක යන්නේ? හොල්ලන්නේ නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මම මේ වේදනාවත් එක්ක යම් කිසි චලනයක් කරලා තමයි මම මේක මේ දේ කරගන්නේ, මේක ඇති කරගන්නේ. එතකොට මම මේක ඇති කරගන්නේ නැත්තම් එහෙමනම් මේකේ මගේ නිත්‍යභාවයක් නැහැ. එතකොට අනිත්‍යයි කියන එක මෙතන වැටහෙන්නට ඕනේ. එතකොට මේකේ මේ තේරුම් අරගෙන, මේ බෝධිපාක්ෂික ධර්මයන් තේරුම් අරගෙන මම මේකෙන් එළියට පනිනවා කියලා කල්පනා කරනවා. මේක ඇතුලේ මම ඉන්නේ නැහැ කියලා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනාවක් තිබීමෙන් ඒ කල්පනාවෙන් තමයි මෙයා මෙලිකෙන් එළියට පැනගන්නේ. එතකොට දැන් අපි මේ දෙවෙනි ස්ලයිඩ් එක බැලුවා. දැන් අපි ස්ලයිඩ් තුන්වෙනි එකට ගියොත් මෙතන අපිට පෙන්වන්න පුළුවන් මේ සාරාම්භය කියන එක තියෙන තැන. ඔයගලන්ට පේනවා මේ තයෝධම්ම සූත්‍රයේ සඳහා හදපු ඩයග්‍රෑම් එක. ඒකේ ඇඳලා තියෙනවා කොටස් කීපයක් මේකේ ලකුණු කරලා තියෙනවා. අභිජ්ජා කියන එක පළවෙනි කාරණේ. දැන් කිව්වේ මේ කාමය නිසා ඇති වෙන්නේ මොනවද? එකක් අභිජ්ජා. ඊළඟට දෙවෙනි එක ව්‍යාපාදය. තුන්වෙනි එක තමයි සාරාම්භය. සාරාම්භයේ මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා. පේනවද? අර මානෙ ඉඳන් 1.3 මෝහේ ඉඳන් ජාති දක්වා යනා වූ රේඛාවයි. ඊළඟට කෝසජ්ජියේ ඉඳන් ගමන් කරන දුස්සීල භාවයට. අන්න ඒ දෙක කැපෙන තැන තමයි මේ සාරම්භය කියන එක තියෙන්නේ. මේ සාරම්භය වතුන ඔයගලන්ට පේනවා මේ ද්වේෂයත් එක්ක සම්බන්ධයි කියලා. සාරම්භය මේ පැත්තෙන් ද්වේෂයට යනවා. එතකොට එතන සම්බන්ධතාවයක් තියෙනවා. ඒකෙන් අපි දන්නවනේ ඉතින් කම්පිටිෂන් එකක් ඇති වුණාම අර කඩේ මුදලාලි මේ කඩේ මුදලාලි කියලා ඒ දෙන්න අතරත් එකක් තියෙනවා නේද? ඒ වගේම ඉතින් අපේ අන්තිමට ගත්තාම මේ චිත්ත චෛතසික ප්‍රමාණයට මේ ධර්මයේද අනිත් ධර්මයේද කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් භාවනා කරන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට එයාට හොඳට අදහස් එන්න පුළුවන්. ඒ හොඳට අදහස් එන අවස්ථාවේදී අපි හිතමු එයාම සමහර විට පිරිත් කැසට් එකක් දාලා ඉන්න පුළුවන් ඉස්සෙල්ලා. කවුරු හරි ඒ කාමරේ දොර වහලා තියුණා පිරිත් ඇහෙන්නේ නැහැ. දොර ඇරපු ගමන් පිරිත් ටිකක් ඇහෙනවා. පිරිත් කියන්නේ ධර්මය. ඒතොර මම මේ භාවනා කර කර ඉන්නේ ධර්මය. එතකොට දැන් මගේ භාවනාව හොඳට වැඩිගෙන යනකොට අර පිරිත වුණත් මට කරදරයක් පේනවාද? ධර්ම කාරණා දෙකටත් තියෙනවා මේ සාරම්භය කියන එක. එතකොට මේ ඔක්කොම තියෙන්නේ මේ ජීවත් වෙන්න ඕනි කියලා හිතන ඒ පුද්ගලයාට තමයි. නිර්වාණය ගත් එක්කෙනාට යා අර දෙක ඔක්කොම අතහැරලා දානවා. ඒ බුද්ධලයට ඒ කතාව නැහැ. එතකොට අපි දැන් බැලුවා අභිජ්ජාව, ව්‍යාපාදේ, සාරම්භයේ කියන එක. ව්‍යාපාදේ තියෙන තැන ඔයගොල්ලෝ දන්නවා. සාරම්භයේ මෙතන කියන එක. අනිත් අතට ගත්තාම මේකේ මේ අහං සහ මමං කියලා දෙකක් තියෙනවා. ඒ අහං සහ මමං කියන එක මේකේ ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඔය 1.3 ඔය කියන්නේ සීන මිද්දේ ඉඳන් අපි මෝහයට යන පාර තියෙනවානේ. 3.3 වල ඉඳන් අපි පල්ලෙහාට අර ලොකු මෝහයට යන එක තියෙනවානේ. ඒ ලොකු මෝහයට යන රේඛාව පේනවද චිත්‍රකින් ලකුණු කරලා තියෙනවා කියලා. අන්න ඒ රේඛාවට මේ පැත්තෙන් මේ රේඛාව තියෙනෝනේ අවිද්‍යාව කියන එක. ඒ අවිද්‍යාව ඉඳන් තියෙන එක මේ පැත්තට දික් කරන්න. ඒ දික් කරාම මෙතන කැපෙනව නේද? හරියට. 3.3 වල ඉඳන් මෝහයට යන එක ඊ ඊළඟට අවිද්‍යාව ඉඳන් මේ ඇඳලා තියෙන කුකුච්චේ හරහා ඇඳලා තියෙන රේඛාවක් උඩින් ඒ රේඛාව මෙහෙම දික් කළාම මෙතන කැපෙනවා. හරියට අන්නේ කැපෙන තැන ඒ තිත්තිරකින් යා කරගත්තොත් ඔයගලන්ට පේනවා ඒ කැපෙන තැන තමයි හරියටම අහං කියන එක කෙනා ඉන්නේ. අහංකාරය කියන එක. මේ මොකද අපි මේක පස්සේ භාවිතා කරනවා. ඒ අහංකාරය කියන එක දැනගන්න ඕනේ. ඊළඟට ඔය මමංකාරයේ කියන එක ආපහු ඔයගලන්ට පේනවා මේ තීන විද්දේ ඉඳන් අර 1.3 අවිද්‍ය ආශ්‍රය කියන තැන තියෙනවානේ. ඒ අවිද්‍ය ආශ්‍රය තියෙන තැනට රේඛාවක් ඇඳලා තියෙනවා. අන්නේ රේඛාව යම් කිසි විදිහකට කැපෙනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මේ කොළපාට රැඳලා තියෙනවා. අන්නේ ඒ තැන තමයි මමංකාරයේ කියන එක ඇති වෙලා තියෙන්නේ. ඔය අහනුයි මමනුයි එකතු වෙන තැනක් තියෙනවා. ඒ දෙන්න එකතු වෙන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ මෙතන. මේ රතු පාට ඉර දෙකක් ඇඳලා තියෙන්නේ. මේ සංඥාවෙන් ඉඳන් පේනවද ටිකක් තද රතු පාටින් මේ පලාසය කියන තැනට හරහා යන ඉරක් ඇඳලා තියෙනවා නේද? පලාසය තියෙන මෙතන මේ පැත්තේ ඇඳලා තියෙනවා රතු පාට ඉරක්. තද රතු පාටේ. ඊළඟට තවත් රතු පාට ඉරක් ඇඳලා තියෙනවා. මෙතන මේ තීන විද්‍යේ පැත්තේ ඉඳන් මෙතනින් එනවා. ඒ අර සම්ප්‍රප්පලාපයට. ඒ කියන්නේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනවා කියන්නේ. අන්න ඒ දෙක හරියටම කැපෙන තැන තියෙනවානේ. අන්න එතන තමයි ওই අහනුයි මමනුයි එක්කහුව වෙන අවස්ථාවක් තියෙනවා. දෙන්නම එකයි. එතකොට මේ අවස්ථාවේදී අපි කොහොමද මේකෙන් පැනගත්තේ? පළවෙනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ කියනවා අභිභූය ලෝකං අදිත්තාය මනස. මං අදිටං කරනවා. මම මෙන්න මේ කාම ලෝකේ මම ඉන්නේ නැහැ කියලා. මේ තුච්ච මුසා ධර්මයන් බාලයාගේ වචනින් හැදිච්චා වූ මේ දෙයි. මෙන්න මේ ලෝකේ මම ඉන්නේ නැහැ. මම මේ මායාවේ කුකුල් කොටුවේ මං එළියට පැන ගන්නවා. මං සත්‍යස් බෝධි පාක්ෂික ධර්මයන් භාවිතා කරන මේවෙන් පැන ගන්නවා කියලා මේ ලෝකෙන් පිට වූ වෙන තැනකට එයාගේ මනස යොමු කරනවා. අන්න එහෙම යොමු කිරීමෙන් තමයි අදිටන් කරලා එතනින් යෑමෙන් ඒක තමයි පළවෙනි කාරණේ. ඒ තමන්ට ගමන් කරන්න පුළුවන් ආනෙන්ජ වූ මේ සමාධියකට යන්න පුළුවන් පළවෙනි කාරණේ ඒකයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දෙවෙනුවට තථාගතයන් වහන්සේ දේශනා කරන යලිදු මහණෙනි ආර ශ්‍රාවකතමේ මෙසේ ප්‍රත්‍යවේක්ෂකයරේ යම් ditta ධාර්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇත. යම් ditta ධාර්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇත. යම් කිසි රූපයක් ඇත. ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපය දැයි කියා මෙසේ පිළිපන්. ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත. ඒ අරිහත්ත්‍ය කාරණේ කෝ පහය දෙනවා. සම්පසාදේ ඇති කල් ඉහෙතාක්මේ විදසුන් නොනි රහත් බවට පසක් කෙරේ. ආනේංජ සමාපත්තියට සමවදී. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමානෙන. යම් කර්මකින් ඒ මහණුකේ උපදිනට නිසි විපාක විඥාන වේනම් ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණියේ වන්නේ. මහණනි මේ දෙවෙනි චතුත්ත්‍ය ධ්‍යාන සංඛ්‍යාත ආනේංජ සප්පාය ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේ වෙලාවේදී බලනවා මේ ඔක්කොම දේවල් සතර මහා භූතයන්ගේ නිසා පවතිනා වූ දේවල් කියලා. සතර මහා භූතයන් නිසා ඇතිවෙනා වූ දේවල් කියන එක කෙනෙක් කල්පනා කරනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ රූපය කියන එක සතර මහා භූත වශයෙන් අපි බැලුවා. දදුතෝ පුඤ්ඤම් පවද්ද තියෙන බාතාව භාවනා කරන අවස්ථාවේදී මේකේ තියෙන්නේ මේ අසුචි බාහිරෝ තියෙනව පටවිය ඇතුලේ අභ්‍යන්තරේ අසූචි පටවිය මේක පටවිය වශයෙන් බැලුවා. බලලා මේ දෙතිස් ගුණපේ පටවිය වශයෙන් බලලා අපි පටවිය සිත ගලව ගත්තා, ඉක්මවා ගත්තා. ඉතින් තේරුම් ගන්න මොකද්ද අපි මේ රූපය නොවන්නේ නම් අපිට කාමය හෝ කාම සංඥාවක් ඇති වෙන්නේ නැහැ. රූපය නිසා මේ කාමය කාම සංඥාවක් නැති වෙන්නේ. එතකොට මේ සම්ප්‍රායික කාම සංඥාවන් මේ ඔක්කොම දේවල් ඇතු වෙලා තියෙන්නේ මේ සතර මහා භූතයන්. සතර මහා භූතයන් නිසා පවත්නා වූ ධර්මයක්. මම මේවා ගැන අයිනසෝ මනසිකාර කරලා තමයි මට මේවා ඇතු වෙලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාව වෙනකොට අපි දන්නවා අර සුබයි කියලා ඊට පස්සේ සුඛ කතාවකටත් අපි එනවා. සුබ වුණායින් පස්සේ සුඛ සංඥාවකටත් ඇවිල්ලා එනවා. තුන්වෙනි උකට සතගතයන් වහන්සේ දේශනා කරනවා යලිදු මහණෙනි ආර්ය ශ්‍රාවකතමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් දිට්ඨ ධාර්මික කාමියොත් යම් සම්පරායික කාමියොත් ඇද්ද යම් දිට්ඨ ධම්ම කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් දිට්ඨ ධාර්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් දිට්ඨ ධාර්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් තෘෂ්ණාව විසින් අභිනන්දනා කරන්නට නොනිසෙවේ, අභිමානයෙන් කියන්නට නොනිසෙවේ, බැසගෙන සිටින්නට නොනිසෙවේ. මෙසේ පිළිපන් ඒ කාම රූප ප්‍රතිආහණින් එම් පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුගේ සිත අරිහත්ත්‍යයේ දී කාරණේ පහදී. සම්පස්දාදේ ඇති කල්ලි ඒතාත්මේ විදසුන් නොවන රහත් බව හෝ පසක් කෙරේ. එතකොට ආනේංජ සංඛ්‍යාතයට හෝ සමවදින මරණින් මත්තේ මේ කාරණේ විද්වාමාන වෙනවා. යම් කරුණකින් මේ මහණහතට උපතට නිසි විපාක විඥානයේ වෙයි නම් එය කුසල ආනන්ද ස්වභාවයට පැමිණියවන්නේ මාන්නේ මේ තුන්වෙනි ආනන්ද සප්පාය ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට මෙතෙන්දි ගන්නවා අපි කාමෙන් කියන එක ගන්නවා. කාමයේ දික්ත ධම්ම සම්පරායක. එතකොට දෙකට බෙදෙනවා එතන. දැන් තියෙන එකයි පස්සේ එක. ඊළඟට අපිට තියෙනවා කාම සංඥාවක්. ওই කාම සංඥාවේ තියෙන්නේ අපි අර සුබයි කියලා ගත්ත එකම තමයි කාම සංඥාවක් තියෙන්නේ. ඒකත් දික්ත ධම්ම වෙනවා සම්පරායක වෙනවා. ඊළඟට අපිට තියෙන මේ රූපයන් කියන්නේ. එතකොට මේ රූපයත් රූපයයි රූප සංඥාවයි මේ දෙකම අර දික්ත ධම්මයි සම්පරායිකයි කියලා. එතකොට කාරණා අටක් එනවා. එතකොට මේක කල්පනා කරනවා මේ ඔක්කොම දත්තා මේ අනිත්‍යයි කියන එක. එතකොට නාබිනන්දති නාබිවදති නජෝසායති. අපේ නිත්‍යභාවය කියන එක ඇති වෙලා තියෙන්නේ කොහොමද? අපි නිත්‍යභාවය කියන එක ඇති වෙලා තියෙන්නේ ඕගොල්ලෝ දන්නවා. අපි මේක දිගේ දිගටම යනවා. හැම තැනදීම අපි අර ජැක් එකක් වාගේ ගහන. කොහොමද ජැක් එකක් ගහන්නේ? මුලින්ම රූපයක් දැකලා මේ ස්පර්ශයෙන් ගහනවා ඒක අල්ලගෙන. ඊට පස්සේ දෙවෙනි පාරට වේදනාව සහිත ওই නාම රූප කොටසකින් අපි ජැක් එකක් ගහනවා. මේක තවත් උස්සගෙන ඉඳලා අපි ගන්නෙ සුඛයි කියලා. මට දැබෙන්නා වූ දැනෙන්නා වූ වේදනාවට මම සංඥාවේ යම් ආකාරයකට අගයක් දෙනවා. අන්න ඒ අගය දුන්නාම එතන ඒ නාම රූප ධර්මයන්. ඒක තමයි නාම රූප. නාම රූපේ කියලා කියන්නේ වේදනාවට ඔගොලු රියැක් කරන විදිහ. කොහොමද මම මේකට පිළිතුරු දෙන්නේ? ඒ කියන්නේ වේදනාව ආවහම මම කොහොමද හඟන්නේ? මම කොහොමද ඒකට යම්කිසි රියැක්ෂන් එකක් ප්‍රතිචාරයක් දක්වන්නේ කොහොමද? අන්න ඒක තමයි නාම රූප කියලා කියන්නේ. එතකොට මේ නාම රූපේ මෙතන ගහනවා මේක දැන් මේක සුඛයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අත්තයින්දන් නිත්‍යයට යන්න තවජ්ජක් එකක් ගන්නවා. මේක කරන්නේ මානේ. දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ භාවනාවේ මේ අත්තයි කියලා අරගෙන. ඒ අත්තයි කියලා අරගෙන ඒක නිසා තමයි මම මෙන්න මේක අල්ලගෙන ඉන්නවා. අපි හිතමු අත්තා කියලා මේ කෙරෝලකින් මං කෝට්ටක් අල්ලගෙන ඉන්නවා කියලා. මේ කෝට්ට මෙහෙම කෙරෝලකින් යන්තම් අල්ලගෙන ඉන්නවා නම් මේකට කිසි හයියක් නැහැ. මේක වැනෙනවා, හෙල්ලෙනවා. යම් කිසි සංස්කාරයකින් තමයි මම මේක පවත්තන්න ඕනේ. අන්න ඒ සංස්කාරයන් තමයි අපි මේ ජැක් එකක් ගහනවා. අපි මේක පස්සේ බලනවා. මේ විදිහට අපි අගයක් දෙනවා. මේක අගයක් දීලා තමයි මේ නිත්‍යභාවය කියන එක අපි ඇති කරගෙන තියෙන්නේ. අර රූපය නිසා ඇතිවෙන්නා වූ, ජෙනරේට් වෙලා එන්නා වූ ඒ රැල්ලට මම අගයක් දීලා තියෙනවා. නාම රූපේ මේක මෙහෙම කළ යුතුයි කියලා හැඟීමක් සහිතව ඇති කරලා තියෙනවා. එතකොට මේක දිගේ මම මෙතෙන්ට යනවා. ඒ කියන්නේ මේක හරියට ඔය ඔගොල්ලෝ වාහනයක් ගන්න ගියහම ඒ මිනිස්සයා කියනවා, විකුණන මිනිස්සයා කියනවා, මම ඔයාට දෙන්නේ අවුරුදු 3යි කියලා ගරන්ටි එක. මම පිළිගන්නේ නැහැ. මගේ තියෙනවා මදයක්. මොකද මගේ මදේ හැදිලා තියෙන්නේ. මම කල්පනා කරනවා මේ කිව්වට අපේ තාත්තගේ කාර් එක අවුරුදු 30ක් තිබුණා. මගේ කලින් කාර් එක අවුරුදු 15ක් තිබුණා. මෙයා මේ කිව්වට තුනින් මේක යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ මනෝමය කායකින් ඉන්න මිනිස්සයා දකින්නවා මේ මා සත්‍යෝ ඇවිල්ලා අවුරුද්දෙන් මැරෙනවා, බඩ ඇතුලේ මැරෙනවා, මේ ඔක්කොගෙම මැරෙනවා කියලා දන්නවා. නමුත් මෙයා හිතනවා නැහැ. මම ගේපාර අවුරුදු 80ක් හිටියන්නේ. මේගොල්ලෝ මේ පාප කර්මයන් කළා මේ මැරෙන්නේ. ඒක නිසා මම ගේම මම මගේක මැරෙන්නේ. අන්න එහෙම නිත්‍යභාවයක් මම මගේකට දෙනවා. එතකොට මම මේ කියන්නේ මේක මේ පැත්තට දිගට මම මෙහාට ආවනම් ඒ කියන්නේ මම ඒ ප්‍රමාණයට නිත්‍යයි, 15කට නිත්‍යයි, 80කට නිත්‍යයි කියන කතාව මම කියන්නේ. මං එහෙම කියන්නේ නැත්තම් මොකද වෙන්නේ? මේක මෙහෙම මෙහෙම ගිහිල්ලා අන්තිමට මෙතනින් මං අල්ලගෙන ඉන්න දෙයක් ඇත්තෙත් නැති තත්ත්වෙටපත් වෙනවා. එතකොට අන්නේ විකයි අනිත්‍යභාවය කියන එක. නිත්‍යභාවයේදී මං මදේ, මගේ මදයක් තියෙනවා. මම රෝගී, නිරෝගී කියලා මට මදයක් තියෙනවා. මං මැරෙන්නේ නැහැ කියලා මට මදයක් ඇති වෙලා තියෙනවා. අන්නේ අනුව තමයි අපි ඔය අගය දීලා හදාගෙන තියෙන්නේ. එතකොට මෙතෙන්දී මේ පුද්ගලයා මෙන්න මේ අනිත්‍යභාවය කියන එක දැකලා මෙයා මේක අභිනන්දනා කරන්නේ නැහැ. මැරෙන දෙයක් කොහොමද මම මගේ කියලා ගන්නෙ? සතුට සොයන්නේ කොහොමද මැරෙන දෙයක? කවුරු හරි මැරෙන අවස්ථාවක ඒ මනුස්සයාගෙන් සතුටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි නේද? ආන් ඒ වගේ තමයි. නාබිනන්දති, සතුට සොයන්නේ නැහැ. නාබිවදති, ඒ කියන්නේ මම අහෝ සුඛයක් කියලා මේක පිළිගන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ. නජෝසායතිත්ති, මම අල්ලගෙන ඉන්නේ නැහැ. මේක ආපහු නැවත නැවතත් පුනු පුනා මේක සකස් කරලා යුතුයි කියලා මම අල්ලගෙන ඉන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කරන්නේ නැත්නම් මෙන්න මේ විදිහට අපිට පුළුවන්ගෙනවා මේ ආනෙන්ජයට යන්න තුන්වෙනි ප්‍රතිපදාවය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, නැවත අනිකක් කියමි. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලොව යම් කාමයෝත් වෙද්ද, පරලෝ යම් කාමයෝත්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්ද, පරලෝ යම් කාම සංඥාවෝත්ද, මෙලෝ යම් රූපයෝත්ද, පරලෝ යම් රූපයෝත්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්ද, පරලෝ යම් රූප සංඥාවෝත්ද, කම්පා නොවන ධාන සංඥාවෝත්ද. දැන් අපි ධානියක් ගන්නවා මේ වෙලාවට. ඉස්සෙල්ලා කාරණා අටක් තිබුණානේ. ඒ අටට අමතරව ධානිය නිසා ඇති වෙන. ඒ කියන්නේ මම මේ රූපේ අතහැරලා ඇති වෙන්නා වූ ස්වභාවය හිතන් මම මෙතෙන්දි කල්පනා කරනවා. යම් තැනකේ සියලු සංඥාව ඉතුරු නොවී නිරුද්ධ වෙද්ද, යම් මේ ආකින්චණ්ණායතන සමාධියක් වේද්ද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕගේ සිත ආකින්චණ්ණායතන සමාධි හේතුවේ සිත පහදී. පැහැදීම ඇති කල්ලි මේ ආත්මයේ හෝ ආකින්චණ්ණායතන සමාධියට හෝ පැමිණ ප්‍රඥාවෙන් හෝ මිදේ, රහත් වේ. ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඕගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ ශරීර ගෙන දෙන්නා විපාක විඥානේ ආකින්චණ්ණායතන කුසල විඥානෙට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහණනි, මේ පළමු වෙන ආකින්චණ්ණායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට අපි හිතමු මේ අවස්ථාව වෙනකොට මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන තුන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ කාමයේ නිසා ඇති වෙනවා කියලා. එතකොට මේ අභිජ්ජාව කියන එක අපි හිතමු මේ වෙලාවේදී අපිට රූපය සම්බන්ධයෙන් නැtei කියලා. කබලින්කාර ආහාරයක් මනවඩනා රූපයක් සම්බන්ධයෙන් මට අභිජ්ජාවක් නැහැ. මොකද දැන් මම මේ භාවනා කරලා මේ වෙලාවේ මේ ආදීනේ දැකලා මේ தത്വෙට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි හිතමු ව්‍යාපාදයකුත් නැහැ. මෙයාගේ මේ කරුණාව හිම පවතින්නේ. එහෙම වුණත් අපේ දැන් අපිට සාරම්භයේ කියන එක පවතින්නේ. මොකද ඒ හේතුව අර සමාධි සහගත ස්වභාවයේ අපි අල්ලාගෙන ඉන්නේ උද්දච්චය කියන එක. අර අපි ඉස්සෙල්ලා කිව්ව කතාවේදී අර මං කිව්වා දිගටම මෙහෙම ජැක් එක ගහගෙන එනවා කියලා. ওই පළවෙනි වාරයේදී ස්පර්ශය, දෙවෙනි වාරයේදී නාම රූපේ, තුන්වෙනි අවස්ථාවේදී තීන විද්දෙන් ගහගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මානෙ සහිතව මං කිව්වේ අර මම දන්නවා මේ අර මිනිස්සයත් කියනවා අවුරුදු 3යි මේක කැඩෙනවා කියලා. එයා දන්නවා මේක රෝගී බවක් එහෙනම් තියෙන්න ඕනි කියලා. නමුත් මං ඒක ගන්නවන්නේ නැහැ. අන්න ඒකටනේ මට මදේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ තීන මිද්දේ කියන්නේ අන්නේ රෝගී ස්වභාවය. මේ සික් සංඥාවක් මගෙන් අරගෙන. එතකොට පේනවද මං මෙතනින් අත්තයි ඉඳන් නිත්‍යට යන්න කියලා? එතනත් ගැක් එකක් ගහනවා. දැන් තියෙන්නේ අපේ මෙතන ඉඳන් පල්ලෙහාට බහින පාර. මොකද්ද? නිත්‍යේ ඉඳන් මෝහයට යන්න පාර. ඒ පාරට මම මොකද්ද කරන්නේ? තවත් ජැක් එකක් ගහනවා හරහට. උද්දච්චයෙන් ගහනවා. උද්දච්චේ කුක්කුච්චේ මෙහිම ගහනවා පහළට යන්න පුළුවන් ජැක් එකක්. අන්න ඒක තමයි මේ කතා කරන්නේ. මොකද්ද දැන් කියන්නේ? මට රූපේ එපා කියනවා. මට වේදනාව එපා කියනවා. හැබැයි මම කැමති මේ සංඥාවෙන්, සියුමු සංඥාවෙන් හැදුනා වූ දේවල් තියෙනවානේ. අන්න ඒවා අල්ලගෙන තමයි මට උද්දච්චය කියන්නේ. ඇතිලක් කියන්නේ. එතකොට මම මේක දැක්ක මේ භාවනාවේදී මේ මෙතන පල්ලෙහැන් කැරකෙන පොඩියට රෝදයක් වාගේ. සාරම්භයේ තියෙන තැන මෙතන එකක් කැරකෙනවා. උඩින් මේ පැත්තෙන් කැරකෙනවා ලකුවට මෝහය නිසා හයියෙන් කැරකීමක් තියෙනවා. අර එතෙන්දි තමයි මම කිව්වේ අර ධර්මකාරණා දෙකකට උනත් ගැටුම තියෙනවා කියලා. පිරිත් ධර්මයයි මට අවබෝධ වෙමින් පවතින මේ මොහොතේ මම භාවනා කරන ධර්මයයි. ඒ කියන්නේ මට ඒ වෙලාවේ සමාධියක් තියෙනවානේ. අන්නේ සමාධියට මේ සමාධියට වඩා අර සමාධිය අපි නිතරම ඒ හරියදිත් දැන් කම්පිටිෂන් එක ඇවිල්ලා තිනවා සමාධි මට්ටමට. මේ තුන්වෙනි ධ්‍යානට වඩා හතරවෙනි එක හොඳයි. හතරෙන්ට වඩා හත්වෙනි එක හොඳයි. ඊට වඩා නිරෝධය හොඳයි. අන්න ඒ වගේ තමන්ගේ කම්පිටිෂන් එකක් තියෙනවා. එතකොට මෙතන මේ උද්දච්චය කියන එක අපිට තියෙනවා. මට ඕන වෙලා තියෙන මේ සුඛයයි කියන එක. හැබැයි මෙතන තියෙන්නේ දුක්ඛය. කොච්චර කළත් මං හිතුවත් මෙතන සුඛයක් නෙමෙයි, ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය. මේ කම්පිටිෂන් එක මට දිනන්න බෑ. මම කොච්චර සුඛ වෙන්න උත්සාහ කළත් හැම වේදනාවක්ම අල්ලගෙන මම කල්පනා කළා මට ඕනි හොඳම වේදනාව, හොඳම වේදනාව මං උත්සාහ කරනවා. හැබැයි ලෝකේ තියෙන්නේ දුකම වේදනාව, දුකම වේදනාව. එතකොට මේ කම්පිටිෂන් එක මට ඕනි එකයි ලෝකේ තියෙන එකයි. අපි කඩේට ගියාම අපි කොච්චර හොඳ බඩුවක් කැමති වුණත් අපිට පේන්නේ කඩේ තියෙන කබල් බඩු නම් ඒ කබල් බඩුව තමයි අපිට ගන්න වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ තියෙන හොඳ බඩුද කබල් බඩුද? ඔක්කොම තියෙන කබල් බඩු. කැඩෙන බඩු, බිඳෙන බඩු. දැන් ඉතින් ඒක අපිට වැඩි වැඩියෙන් පේනවනේ නේද? හොඳ බඩුවක් ගන්න ඕන මනුස්සයටවත් ගන්න විදිහක් ඇත්තේ නැහැ. මොකද කවුරුවත් ගෙනල්ලා විකුණන්නේ නැහැ. අයි කම්පිටිෂන් එක ඇවිල්ලා තියෙන්නේ නරක බඩු ගන්න කට්ටියටම තමයි සඳහා තමයි මේව කරන්නේ. ඒකට ඒක නිසා මේක කවදාවත් දිනන්න බෑ. එතකොට මම මේක දන්නවන්නම් මේ කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා මම දන්නවන්නම් එහෙනම් මං සාරාංශේ පහ කරලා මම කැමති වෙනවා මේ ඔක්කොම දේවල් වලට මේ වේදනාව නිසායි මේක ඇති වෙන්නේ. වේදනාව නිසායි මේ සාරාංශේ ඇති වෙන්නේ, කම්පිටිෂන් එක ඇති වෙන්නේ. මේක දිනන්න බැරියි කියලා මම දන්නවනම් එහෙනම් මම මේක මේ තණ්හාවේ Nirodhayata මම කැමති වෙනවා. මොකද දිනන්න බැරි එකට මම මොකටද සටන් කරන්නේ? අන්නේ අර්ථයයි උතන තියෙන්නේ. ඒ කියන්නේ කැටියෙම කියනෝ නම් මොකද්ද? සංඥාව කියන එක ලාභයක් නොවේ කියලා තමයි මෙයා දැන් මේ අවස්ථාවේදී පවතන්නේ. සංඥාව කියන එක ලාභයක් නොවේ කියන එක කල්පනා කරනවා. එතකොට මේ අවස්ථාවේදී අපි යනවා ඔය හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මොකද්ද? ඔය පිටකෝපදේශයේ සිංහල පොතේ ඔයගොල්ලෝ බැලුවොත් පිටුව 119 එතන පැහැදිලි කරනවා එක කාරණා දෙපොලකින් එකතු වෙන්නේ. සිංහල පොතේ පිටුව 119යි සිංහල පොතේ 159යි කියන කාරණා දෙපොලක සාධාරණ වෙන්නේ. එතන පෙන්නනවා බවංච භෝගංච ඕකාරස්ස අහංකාරස්ස පදට්ටානම් කියලා. ඒ කියන්නේ භවයයි භෝගයයි ඊළඟට ගත්තාම මෝකාරය කියලා කිව්වහම ඔය අරූප ධානයන් අරූප ධානයන් වලට තිබින්නා වූ කැමැත්තක් වගේ දෙයක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ තමන් ඔය සංඥාවන් ඉක්මවලා ගිහිල්ලා තියෙන තත්ත්‍ය ආකාසඤ්ඤායතනයි කියලා හිතන්නකො. මෙන්න මේක නිසා තමන්ට අහංකාරය කියලා එකක් ඇති වෙනවා. ඒක තමයි රූපේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ රූපේ පෙන්වන්න හදන්නේ මේ අහංකාරය නිසා මමංකාරය වෙන විදිහ තමයි මේකෙන් පෙන්වන්න හදන්නේ. ඔය අහංකාරයේ කතාව ගත්තාම දැන් අපි ගත්තොත් එහෙම අවුරුදු 16ක විතර තරුණ ගෑනු ළමෙක් ලස්සනෙක් කෙනෙක් එයා ලස්සනයි කියලා ඒක නිසා එයාට අහංකාරයක් තියෙනවා. මොකද ඒ අහංකාරය එයාගේ භවය නිසා නේද? එතකොට භවය නිසා අහංකාරය කියන එක Tamanට හොඳට තේරෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට අහංකාරයක් තියෙනවා භෝගය නිසා. මට බෙන්ස් කාර් එකක් තියෙනවා. මට හොඳ ලොකු ගෙයක් තියෙනවා. මට හොඳ රස්සාවක් තියෙනවා. ආදී වශයෙන් Tamanට අහංකාරයන් ඇති වෙලා තියෙනවා භෝගය සම්බන්ධයෙන්. එතකොට භවයයි භෝගයයි. එතකොට ඕකාරය කියන එක ඔතන ලකුණු කරලා තියෙන්නේ දැන් මෙතන භවය කියන එකයි මෙතන සංඥාව වශයෙන් අපිට ඇතිවීමක් තියෙනවා. මේක සුභයි සුඛයි කියන ඒවා අර්ථය තමයි මෙතන තියෙන්නේ. මොකද බෙන්ස් කාර් එක තියෙනකොට මං දන්නවා ඒක මට සුභයි නේද? එතකොට ඒක නිසාම මට සුඛයක් තියෙනවා. අන්න ඒ අර්ථයෙන්. එතකොට මේ භවයයි භෝගයයි භවය මෙතන භෝගය කියන එක දැම්මා. මෙතන භවය, මෙතන ඕකාරය. එතකොට මෙතන තියෙන සිදු වෙන්නේ තනිකර චේතනාවකින්. ඒ චේතනාවෙන් ගත්තාම මෙතන ව්‍යාකූල භාවයක් තමයි උතන තියෙන්නේ. ඕකාරස්සේ කියන එක ගත්තාම ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා. මොකද්ද ව්‍යාකූල ස්වභාවය? රූපය සම්බන්ධෙනුත් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අරූප ධාන සම්බන්ධෙනුත් Tamanට ඇති වෙලා තියෙනවා. එතකොට අපි මෙතෙන්දී බලන්නේ අපි භෝගය කලින් බලපු නිසා භවයේ ඊළඟට වේදනාව පැත්තෙන් බැලුවා. දැන් හොඳයි අරූප ධාන සම්බන්ධයෙන් බලන එක තමයි මෙතන වටින්නේ. එතකොට මෙන්න මේක නිසා තමයි කියලා තියෙනවා භවය භෝගය නිසා අහංකාරය කියන එක ඇති වෙනවා කියලා පෙන්වන්නේ. ඒක අපිට පැහැදිලි නේද? අපි අහංකාර වෙනවා අපිට තියෙනව භව භෝගයන් නිසා. එතකොට භෝගය කිව්වහම ඇත්තෙම කියනවා නම් ඔක ඉංග්‍රීසියෙන් පෙන්වනවා මේ ඉනීක්විලිටි ඉන් එක්සිස්ටන්ස් කියන එක. ඒක භෝගයන්ගෙන් ගත්තහම ඒ කියන්නේ අර මටත් බෙන්ස් කාර් එකක් තියෙනවා නම් අරයට බෙන්ස් කාර් එකක් තියෙනවා නම් මට එච්චර අහංකාරයක් නැහැ. මොකද හැමෝටම බෙන්ස් කාර් නේ තියෙන්නේ. අර වෙනසක් තියෙන්නත් ඕනේ. අරයට නැති එක මට තියෙනවා කියලා තමයි මගේ අහංකාරය තියෙන්නේ. අර රූපයක් ලස්සන එක්කෙනාටත් අරයට වඩා මගේ වෙනසක් තියෙනවා. ඒක උඩයි මිය අල්ලගෙන තියෙන්නේ. එතකොට මේ අහංකාරය ඇති වුණාන් පස්සේ ඒක නිසා අත්ත් සංඥාවක් කියලා එකක් ඇති වෙනවා. ඔය අහංකාරයෙන් ඇති වෙන්නේ මොකද්ද? අත්ත් සංඥා. අත්ත් සංඥාවේ ලක්ෂණයක් තියෙනවා. මේ අත්ත් සංඥාවේ ලක්ෂණය තමයි ධම්මේස උපගමන ලක්ෂණ අත්ත් සංඥා කියලා කියන්නේ. ආපහු අපි යන්නේ ධර්මයට. අත්ත් සංඥාවයි. ධර්මය කියලා කිව්වහම සංඥා, චේතනා වගේ දේවල් ධර්මයට එනවා. එතකොට දැන් අර අවුරුදු 16 ගෑනු ළමයා අපි ගත්තොත් එහෙනම් එයා ලස්සන වෙලා තියෙන්නේ මොකද? අතීතයේ අම්මාකාර වූ කුසලයන් කරලා. දැන් එයා ඒකෙන් ආඩම්බරවල එයා කල්පනා කරනවා මට ආපහු ඉපදෙන්න ඕන නම් ලස්සනල ඉපදෙන්න ඕන නම් එහෙනම් මං අර දන් දෙන ඒවා ඒ වගේ කුසල කර්මයන් ඒ සිල් රැකීම් ඒ වගේ දේවල් මම කරන්න ඕනි. කලහම ඒ කියන්නේ ව්‍යාපාදේ නැත්තම් ලස්සන ස්වභාවයක් තියෙනවා නේද? දැන් ඒ වගේ තමන්ට අර ලස්සන වෙන්න අර විදිහට අරක කරන්න ඕනි. ආපහු එයා ගියේ කොහටද? ධර්මයට ගියේ මොකක් සඳහාද? ආපහු ලස්සන වෙලා ඉපදෙන්න පේනවාද? හරි බල්ල මැදගත්තා වගේ තමයි. මේක ලස්සන වෙලා ඉපදුණා යමක් කරලා ඊට පස්සේ දැන් මගේ මේ භවය කියන එක මේ ආකාරයි. ආපහු හොඳ භවයක් හදන්න නම් මං ආපහු ඒ தත්ත්වෙටම ඒ කුසලයන් ඒ කරන්නට මම යනවා. ඒතකොට මේක වටේ කැරකෙනවා මිස කවදාවත් ඒක ගැලවීමක් වෙන්නේ නැහැ. මොකද මෙයාගේ කල්පනාව තියෙන්නේ නැවත නැවතත් ලස්සන වෙවි ඉපදෙන්න. අර අහංකාරයටම තමයි මේක කරලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ තුනෙන් අපි දන්නවා මේ අහංකාරය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට දැන් මේ විදිහට අහංකාරය ඇති වුණාම අපි තේරුම් ගත යුතු ධර්මයක් තමයි මේ පිටන පෙන්නලා තියෙන්නේ මේ පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 132 පෙන්නනවා. ඒකේ පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය මේක හරියට අර්ථයක් තියෙනවා මේකේ. පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා. මම ඒ වාක්‍යයේ ඒක තියෙන විදිහට කියන්නම්. ඒකේ කියනවා පිරිමියෙක් නම් ගැහැණියක් හා සම්බන්ධ වූ දෙයක් ඇත. පිරිමියෙක් නම් ගැහැණියක් හා සම්බන්ධ වූ දෙයක් ඇත. අන්න ඒක නිසා එයා අභ්‍යන්තරේ ඇලෙනවා කියන්නේ. අභ්‍යන්තරේ ඇලේ. මේ අහංකාරයයි. ඔන්න ඔය විදිහටයි පැහැදිලි කරන්නේ. මෙන්න මේක අහංකාරයයි. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මේ මමංකාරයයි. ඒක කෙටියෙන් කියනවා නම් අපි කාන්තාවක් වෙලා හරි පුරුෂයෙක් වෙලා හරි ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ඊට පස්සේ අපි පුරුෂයා කල්පනා කරනවා මම පුරුෂයා. එයාට මාන්නයක් තියෙනවා. එයා පුරුෂයා මම මෙන්න මේ කටයුතු කරන එක්කෙනා. මම මේ විදිහට රස්සාවල් කරන එක්කෙනා. මම මෙන්න මේ විදිහට ජීවත් වෙන එක්කෙනා. ගෙදරක් ගත්තොත් එයා කල්පනා කරනවා සරල වශයෙන් ගත්තාම මේ අපි තුන් තනකොළ කපන ගෙදර බර වැඩ තියෙනවනේ ඒව මම තමයි කරන්නේ. කාන්තාව කල්පනා කරනවා මම තමයි මේ ගෙදර උයන පිහින සියුම් වැඩ ලස්සන කරමේවා ඒව තමයි මම කරන්නේ කියලා. එහෙම තියෙනවා. අන්න ඒ වගේ තියාගෙන ඉතින් ඕක දිගින් දිගටම යනවා. දැන් අර පුරුෂයා පුරුෂත්වයේ තියාගෙන කාන්තාව දෙස බලන්න. ඕක වෙනස බලන්න කාන්තාවක් කාන්තාවක් දෙස බැලී මොකටද සාමාන්‍යයෙන් කෙනෙක් කියයි ඊර්ෂ්‍යාවට තමයි මම බැලුවොත් ඕක ඇති වෙන්නේ කියලා නේද? කාන්තාව කාන්තාව දෙස බලන්නේ අන්නේ අර්ථයෙන්. පුරුෂයා කාන්තාව දෙස බලන්නේ වෙන අර්ථයෙන්. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ තවත් අර්ථයකින්. ඔය තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාන්තාවක් ගත්තාම එයා කල්පනා කරනවායි කියලා මේ අනිත්‍යය මන් දිහා බලනවාද? අන්නේ අර්ථය. මම මේක දැකලා තිනවා ඔය බුදුහාමුදුරු කියන ධර්මයේ ඔය ටීවී එකක ඔය ඉස්සර කාලේ ඔය මොඩල් එකක් වගේ කෙනෙක් මොඩලින් කරපු කෙනෙක් එහෙම ඉඳන් කියනවා මේ කවුරු හරි බලන්නේ නැත්තම් වැඩක් නැහැ ලුයම් නැතින් මේ කියන්නේ කිසිම දෙයක් නැහැ ඒක නිසා එයා ඊර්ෂ්‍යාවෙන් බලනකොට ওই තරුණ කට්ටිය දිහා බලනකොට එයා දැන් වයසට ගිහිල්ලා එතකොට ඒකයි බුදුහාමුදුරුවෝ ඒක කිව්වා දේශනා කළා අංගුත්තර නිකාය සූත්‍ර දේශනාවක පෙන්නනවා එයා බලනවද කියලාත් බලනවා කියන එක කියනවා මන් දිහා බලනවද කියලාත් කාන්තාව කල්පනා කරනවා කියලා. එතකොට එතෙන්දි පෙන්නනවා එහෙම කල්පනා කරලා එයා ඒ ස්ත්‍රිය ස්ත්‍රීත්වය ඉක්මවන්නේ නැතුව පුරුෂාදේශ බලනවා කියලා. එතකොට පුරුෂාදේශ එහෙම බැලුවාන් පස්සේ එතකොට අර බාහිරව අර විදිහට ඇලිලා ඒකේ එයාගේ ගැළවීමක් ඇති වෙන්නේ නැහැ. ඔක අනිත් පැත්තත් එහෙමයි. පුරුෂයාගේ පැත්තෙන් ගත්තත් පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව ස්ත්‍රිය දේශ බලනවා කියලා. ඒක දැන් තමයි අපිට හොඳට මේවා තේරෙන්නේ. අපි ඒක ඉක්මවන්නේ නැතුව බලනවා. අපි ඉක්මෝල බලනවා නම් මම පුරුෂයා නෙමෙයි කියලා හිතාගෙන පුරුෂයේ කාන්තාව දෙස බලනවා නම් මොකද වෙන්නේ? මම පුරුෂයෙක් නෙමෙයි නම් මට ඇති වැඩක් නැහැ. අන්නේ අර්ථයේ තියෙනවා. කාන්තාවටත් එහෙමයි. කාන්තාව කාන්ත ස්වභාවය කියන එක ඉක්මවලා, ඒ කියන්නේ ලිංගිකත්වය කියන එක ඉක්මෝල බලනවා නම් දෙතිස් කුණුපයක්ම තමයි බලන්නේ. වෙනසක් නැහැ පුරුෂයා දිහා බැලුවයි කාන්තාව දිහා බැලුවයි කියලා. වෙනසක් නැහැ. එතකොට මෙතන පෙන්නනවා මෙන්න මේ විදිහට අභ්‍යන්තරේ ඇලෙනවා කියලා. මේක තමයි අහංකාරය වෙලා තියෙන්නේ. අපේ අභ්‍යන්තරේ අපි පුරුෂත්වයේ ඇලෙනවා කාන්තාව කියන එකේ ස්ත්‍රීත්වයේ අපි ඇලෙනවා. මෙසේ රාග සහිත වූයේ බාහිර දේ හොයනවා. මේ විදිහට මමංකාරය නෝතර අහංකාරයෙන් මමංකාරය කියන එක ඇති වෙනවා. එතකොට මේ බාහිර වස්තුවේ පරිග්‍රහය නිසා තමයි අපිට අහංකාරය ඇති වෙන්නේ. අපි ඕගොල්ලෝ දන්නවා ඒක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ඔය අභිනිවේශ ඩයග්‍රෑම් එක කරනකොට බාහිර වස්තු පරිග්‍රහය නිසා මමංකාරය ඇති වෙනවා. ඒක නිසා සුඛ සංඥාවක් කියලා ඇති වෙනවා. ඒ සුඛ සංඥාවේ තියෙන්නේ සාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥාංක. මතකයි නේද ඒක ඇල්ල? අර මම කියන්නේ කවුරු හරි කෙනෙක් එනකොට දැන් අපි හිතමු දැන් කාන්තාවක් ඉස්සරහින් එනවා. මේ කාන්තාව ඉස්සරහින් එනකොට එයා දිහා බලපු එක්කෙනා එකපාරටම එයා අවුස්ස ගන්නවා මෙයාගේ ඇතුලේ තිබුණා වූ දෙයක්. ඒ කියන්නේ අපි හිතමු කවුරු හරි කෙනෙක් දෙවල්ලා හරියට මෙයා මාල්නි පොන්සේකා වගේ. අන්න ඒ වගේ අපි මැච් කිරිල්ලක් කරනවා. දැන් කාලේ නම් වෙන නම් මනම් වලින් කියනවා ඇති අර හිම මැච් කිරිල්ලක් කරනවා. එහෙම කළා දැන් ඒ පුද්ගලයා මේ එනවා එයා අපි හිතමු කහිනවා කියලා. එයා කැස්සට මේ මං හදාගත්ත එක කහින්නේ නැහැ. අර පුද්ගලයාත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ. අර ඇතුලෙන් හදාගත්තව සංකල්පයන් තියෙන ඒ සංකල්පයන් එක තමයි මම ජීවත් වෙන්නේ. අර පුද්ගලයා මැරිලා වැටෙන්න පුළුවා. එයා මරලා වැටුණා වුණත් මං හදාගත්ත එක මැරිලා වැටෙන්නේ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි ඔය තරුණ ජෝඩුවක එහෙම එක්කෙනෙක් නැති වුණාම අනිත් එක්කෙනාට හරි අමාරුයි. මොකද වයිෆ්ට නම් මේක යන්නේ තමන්ගේ මනස වයිෆ් මල නිසා ඒකත් මැරෙනවා. යන්නේ ස්පර්ශයට. ඒ සුඛ සංඥාවේ තියෙන සාස්ව ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා. ආශ්‍රයයන්ට හේතු ස්පර්ශයට තමයි ආපහු අපි නැවතත් ගමන් කරන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ නාම රූප නිසා. නාම රූප වලින් අර නාමංච රූපංච පටිච්චපස්සෝ කියලා බැලුවේ අපි ගාතාවත් එක්ක. අන්න ඒ බෙල්ට් එකෙන් කැරකීමෙන් තමයි අපි එතනින් ස්පර්ශයට යන්නේ. දැන් උනේ මොකද්ද දැන් කියන්නේ? අහංකාරය නිසා මමංකාරය ඇති වුණා. පුරුෂත්වය නිසා ඇති වෙච්ච ප්‍රශ්නිය. ඒ කියන්නේ දැන් කාන්තාව නිසා කාන්තා ස්ත්‍රීත්වය නිසා ඇති වෙන්නා වූ පර්ශය. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වන්නේ? මෙතන පෙන්වන්නේ ඕගොල්ලෝ ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොම අපි වහගෙන හිටියා කියන්නේ. ඇහැ වහගෙන හිටියා කන වහගෙන හිටියා මේ ඇහැ කන නාසය මේ ඔක්කොම අයින් කරලා තියෙනවා. එපයි කියලා කියමු. මේව කොච්චර එපයි කියලා කිව්වත් තාමත් මම පුරුෂයා කියලා ඇතුලේ කැරකිල්ලක් තියෙනවා. මොනවද මට සුබ වෙලා තියෙන දේවල් තියෙනවනේ. ඒවා නිත්‍යභාවයට ගිහිල්ලා කැරකිල්ලක් තියෙනවා. ඒ කියන්නේ කෙටියම කියනවනම් ඔය පරමාස කාය ග්‍රන්ථයේ වටේ තියෙනා වූ තණු ටික වටේට ඔක්කොම කපලා දානවා කියන්නේ. ඒත් තමන්ට විඥානියක් පහළ වෙන්නේ. කොහොමද පහළ වෙන්නේ? ඒ කියන්නේ මම මොකක්වත් මෙහෙන් එන්න දෙන්නේ නැහැ, නිමිති අරගෙන එන්න දෙන්නේ නැහැ. ඒත් ඕගොල්ලන්ගේ පූර්ව පුරාණ වූ කර්මයේ තියෙන මොකද්ද මේ ශරීරය හදාගත්තේ එක. ඕක තමයි ඉන්දන් සත්‍යබිනිවෙස කාය ග්‍රන්ථයේ ඇතුලේ තියෙන. එතකොට මෙතන මේ පෙන්වන්නේ මේ යට තියෙන. ඒ කියන්නේ අර අපි ගන්න අර ඩයග්‍රෑම් එකක මේ වගේ ඩයග්‍රෑම් එකක මේ ඉන්දන් සත්‍යබිනිවෙස කාය ග්‍රන්ථයෙන් පස්සේ අපිට තියෙනෝනේ අවිද්‍යා ආශ්‍රවය. එතකොට අහං ඉන්නේ මේ පල්ලෙහා කෑල්ලේ කිව්වා නේද? එතකොට මේ පල්ලෙහා කෑල්ලේ ඉඳන් අහං මොකද කරන්නේ? එයා මේ පැත්තට සිතුවිලි එවනවා. ඒ පැත්තේ ඉඳන් එයා සිතුවිලි එවනවා කොහොමද එවන්නේ? අවිද්‍යා ආශ්‍රයෙන් කාම ආශ්‍රයයට එයා එවනවා. ඒ වන්නේ අහං මේ උඩ කෑල්ල වටේට කපලා මේවා එපා කියලා කියනවා. ඒ වුණාට මේ කෑල්ල තාමත් වැඩ කරනවා. එතකොට අහංකාරය නිසා මේ උඩ තියෙන මමංකාරය කියන එක ඇති වෙනවා කියන එක තමයි මේ ස්ලයිඩ් එකේ අපි පෙන්නලා දෙන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ මේ ඩයග්‍රෑම් එක මෙන්න මේක අපි අංශක 90කින් කරකවනවා කියලා හිතන්න. මතක තියාගන්න ඔය 1 2 3 තියෙන නම්බර්ස් දාලා තියෙන ටික. මේක කරකවන්න අංශක 90කින්. මේක අංශක 90කින් කරගෙන්නේ මොකද අපි ඇදගෙන යනවා කබලින්කාර ආහාරය අපි චේතනාවන් පැත්තට අපි ඇදගෙන යනවා. හිතන්න බලන්න අර සංස්කාර පැත්තේ ඉඳන් කබලින්කාර ආහාරයට චේතනාවට උඩින් කඹයක් දාලා කබලින්කාර ආහාරය කඹයක් බඳිනවා. චේතනාවට උඩින් දාන පුලිය වාගේ එතන තියෙනවා. සංස්කාර පැත්තේ ඉඳන් මේක අදිනවා. ඇද්දාම මොකද වෙන්නේ? මේක මෙහෙම තියෙන එක මෙහෙම ඇලවෙනවා. අන්න ඒක තමයි මේ ඊළඟ එකේ පෙන්වන්නේ. ඔය 1 2 3 කියන එක බලන්න. දැන් අපි යනවා ස්ලයිඩ් නම්බර් 5 කියන එකට. එතකොට පස්වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ මොකද්ද? ඕගලන්ට පේනවා පළවෙනි එකට ගත්තාම ඕගලන්ට පේනවා මේකේ අදහස තියෙන්නේ මේ අත්ත් සංඥාව නිසා අපිට මෝහය ඇති වුණා. මෝහය නිසා සංස්කාර පාණාති පාතා එව කරනවා කියන අර්ථයයි. දැන් අපි කිව්වනේ අත්ත් සංඥා මෙතන තමන්ගේ අහංකාරය ඇති වෙලා ඒක නිසා අපිට මෝහයක් ඇතිලා තිනවා. මම මේ පුරුෂයා, මම මේ කාන්තාව ආදී වශයෙන් අනිත් අය ගැන බැලීම් සහගත ස්වභාවය. මේ මෝහයෙන් අපි සංස්කාරයන් කරනවා. මෙහෙම ඉඳගෙන තමයි පාණාති පාතා, අදින්නා දාන, කාමසු මිච්ඡාචාර ඒව ඔක්කොම කරන්නේ. එතකොට බලන්න මේ සම්බන්ධතාවය ওই උඩින් පෙන්ලා තියෙන පාණාතිපාතේ නිසා අපිට ද්වේෂය කියන එක ඇති වෙනවා. ඊළඟට අදත්තා දානේ නිසා අපිට ලෝභය කියන එක ඇති වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහය කියන එක ඇති වෙනවා. එතකොට කාමයේ වර්ධවා හැසිරීමෙන් මෝහය, මෝහයෙන් කාමයේ වර්ධවා හැසිරීම කියන එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ උත්පත්ති පවා ඇති වෙලා තියෙන කාමයේ වර්ධවා හැසිරිලා. එතකොට අර මෞකසට මනෝමය කායෙන් ඉඳන් ගිහිල්ලා බලාගෙන ඉඳලා කාමයේ වර්ධව හැසිරීමකින් තමයි මේ උත්පත්තියත් ඇති කරගත්තේ. එතකොට දැන් එතකොට ඕගලන්ට මෙතන ඩයග්‍රෑම් එකක් පේනවා. මෙතන ලකුණු කරලා තියෙනවා මේ පැත්තෙන් ලෝභයයි කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට මේ පැත්තේ මේ ලෝභයත් එක්ක ඕගලන්ට පේනවා මේ උඩ අවිජ්ජාව කියන එක. දැන් 1 2 3 කියන එක හරිනේ. මේ භවංච භෝගංච ඕකාරස්ස කියන එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නේද? දැන් මේ කාරණාව 1 2 3 සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන ඉද්දන් සච්චාව නිවීස කාය ක්‍රාන්තිය. එතකොට මේ පැත්තෙන් ඕගලන්ට පේනවා අදත්තා දානී කියන එක තියෙනවා කියන එක. අදත්තා දානී මේ ලෝභයත් එක්ක සම්බන්ධයි නේද? මේක හරියට නිකන් අපි ඉරකින් යාකලොත් එහෙම උඩ කර්ව් එකකින් ලෝභයයි අවිජ්ජාවයි අදත්තා දානිය. ඒක තුනට එකට සම්බන්ධයි. පේනවද? දැන් අපි අපිට ලෝභය කියන එක ඇති වෙන්නේ අදත්තා දානිය. අදත්තා දානිය ලෝභය. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ නේද? අදත්තා දානිය අදින්නා දානිය කරනවා. ඒක නිසා ලෝභය. එතකොට මේ කැල උඩින් සම්බන්ධ වෙනවා. ඊළඟට මේ පල්ලෙහා ධර්මයන් පල්ලෙහෙන් සම්බන්ධ වෙනවා. පානාතිපාතය කියන එක ද්වේෂය. ද්වේෂය පානාතිපාතය. එතකොට මෙතන අර 1.3 අවිද්‍යා ආශ්‍රය කියන තැන තයෝධම්ම සූත්‍රයේ එතන තමයි මෙතන මෝහය කියන එක තියෙන්නේ. එතකොට මේක මෙන්න මේ වාක්‍ය ලියාගන්න පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාගන්න දෝෂ සහිතව ජීවත් වීම. පානාති පාතය. ඩෑෂ් එකක් ගහලා ඒ වරහණ වහලා එළියෙන් ලියන්න පානාති පාතය කියලා. පෙර වූ මෝහය වරහණ ඇතුලේ ලියාගත්ත දෝෂ සහිතව ජීවත් වීම හයිෆන් එකක් දාලා ඊළඟට ලියාගන්න පානාති පාතිය කියලා. මොකද්ද මේ දෝෂ සහිතව ජීවත් වීම කියලා කියන්නේ? මේක රෝගී සහිත සංඥාවක් මගේයි ගැනීම. දෝෂ සහිතව ජීවත් වුණා කියන්නේ ඒකයි. උදාහරණයකට ගන්න පුළුවන් ආකාස සංඥායතන සංඥාව මගේ කියලා ගත්තා. පෙර වූ මෝහය. අර ඉස්සෙල්ලා අපි දැන් මේ කතා කරේ මේ ආනෙන්ජ සප්පාය සූත්‍රයේ ওই 6 වෙනියට තියෙන කාරණාවනේ අර සංඥාව ලාභයක් නොවේ කියලා කතා කරන එකනේ අපි මේ කතා කරගෙන යන්නේ තාම. එතකොට ඔය සංඥාව ලාභයක් කියන එක තමයි අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒකම තමයි ඔය අදෝසය කියන එක පැහැදිලි කරනකොට පැහැදිලි කරනවා පිටකෝපදේශයේ අදෝසය කියන්නේ මොකද්ද කියලා. අපි ද්වේෂය කියන එක දන්නේ. මොකද්ද අදෝසය කියලා කියන්නේ? කාට හරි පැහැදිලි කරන්නයි කියලා කිව්වොත් අදෝෂේ පැහැදිලි කරන්න පුළුවන්ද? ද්වේෂය කියන එක තහනම් වචනේ. ද්වේෂය කියන වචනේ භාවිතා කරන්නේ නැතුව අදෝෂේ පැහැදිලි කරන්න පුළුවන් කියන්න පුළුවන්ද? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ. අයන් අදෝෂෝ කියලා කියන. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියනවා කියන වික්ෂේපය, මුලාව, පිස්සුව පහ කිරීම තමයි අදෝෂය කියලා කියන්නේ. එතකොට අර සික් සංඥාවක් මගේ කියලා අරගෙන තමයි අපි මේක තියෙන්නේ. ඒ කියන්නේ හත් වෙනි ධානිය වේවා ඕනම ධානියක් වේවා. දැන් අපි සංඥාවන් වලින් ගත්තහම කාම සංඥා කියන ඒවා තුච්චයි. ඒක මේ හරියදි කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. කාම සංඥාව නිසා තමයි මේ අනිත් කතාවල් ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්දි අපි කතා කරන්නේ මේ ඉහළම සංඥාව. ඒ ඉහළම සංඥාව මගේ කියලා අරගෙන තියෙන සික් සංඥාව කත්තෙනි ධානයේ තථාගතයන් වහන්සේ කිව්ව වමනිය කියලා. රහතන් වහන්සේ පෙන්වෙයි ඔබ කහන් නැති තුවාලය කියන එකයි. එතකොට මේකක් අරගෙනයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වුණා කියන්නේ ඒකයි. අර අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං කියන එක කල්පනා කරා නම් අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන පිස්සුව තමයි අපි පහ කරන්නේ. අන්න ඒක තමයි අදෝෂය කියලා කියන්නේ. ඊළඟට ලියාගන්න දෙවෙනි කාරණය දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාන්න ලෝභ සහිතව ජීවත් වීම. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දීමවා ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා දාන්න ඊළඟට වරහණෙන් එළිය අදත්තා දාන්නේ. මොකද්ද උදාහරණයක්? රැකියාවක් කරගෙන මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන්නේ දැන් තියෙන්නේ ඕකනේ නේද? දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙන අදත්තා දානි. රැකියාවක් කරගෙන මම මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක තමයි අදත්තා දානි. තුන්වෙනි කාරණේ ලියාගන්න කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හැසිරීම හයිෆන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. ආපහු හයිෆන් එකක් දාලා ලියාගන්න මෙහි ඇලීම අබිනිවේෂය කියලා. එතකොට මේ තුනම ওই ඉදං සච්ඡාපි නිවේශ කාය ග්‍රන්ථයේ ඇතුළට ඇදෙන. මේ ඉදං සච්ඡාපි නිවේශ කාය ග්‍රන්ථයේ ඇතුළට මේ අවිද්‍යාවෙන් ගත්තා වූ මේ අදත්තා දාණය සහිතව මේ අවිද්‍යාවෙන් ගත්තා වූ තියෙන දේ තියෙනවානේ දැන් අවිද්‍යාව. මෙන්න මේ දැන් අවිද්‍යාවත් මේක ඇතුළට ඇදෙන. ඊළඟට මෙතන අපි මේ සංස්කාරයන්ගේ අභිනිවේශය තියෙනවානේ. අපි හිතමු කාමයේ වරදවා හැසිරීම, කාම සංඥාව, මේ කාමීසු මිච්ඡාචාරා කියන එක දකුණු පැත්තෙන් තියෙනවා. ඒකත් එක්ක කාම සංඥාව තමයි අපේ තියෙන්නේ නේද? මව් කුසට යන අවස්ථාවේදී ඉඳන් අවස්ථාවේ ඉඳන් කල්පනා කර නැත්තම් කෙනෙක් හිතන්නේ මම දැන් නම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒ අවස්ථාවේදී තමන් දන්නවනේ එහෙම දෙයක් සිදු වුණා කියලා. කාම සංඥාව. මේකත් ඇතිනවා අභිනිවේශයට. ඊළඟට මේ මෝහය. මේ කාරණියත් මෙහාට යනවා. මතකද අර ප්ලෑන් එකක් ගහනවා කිව්වේ අපි සංකප්ප. එතකොට සංකප්පය ආවයින් පස්සේ අපි මේ පැත්තෙන් යනවා අවිද්‍යා ආශ්‍රය මගින් කාමාශ්‍රයයට. කාමාශ්‍රයෙන් අර නන්දිය සහිතව ඒ ලූප් එක කරකවනවා. කරකවලා අර ධම්මමච්චරිය හරහා ගමන් කරනවා. ඒක මතකයිනේ නේද? දැන් මේ පැත්තෙන් අපිට කාමාශ්‍රය අවිද්‍යාශ්‍රය ඇති වුණා නම් 1.3 කියන එක ආව නම් මම මේ පැත්තෙන් එනවා කාමාශ්‍රයට. එතකොට මෙන්න මේ බෙල්ට් එක කැරකෙනවා. ඒ කියන්නේ ගිද්දි ලෝභයයි ජාතියයි වේදනාවයි. මෙන්න මේ බෙල්ට් එක කැරකෙනවා. මේක දිගේ ගමන් කරනවා. මේ ධම්මමච්චරි පාරනේ. ධම්මපච්චරි පාරේ ගිහිල්ලා මේකේ ආපහු අපි මෝහයට එනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඒ කියන්නේ මේ මෝහයත් එහෙමනම් ඉදං සච්ඡාපි නිවේශ කාය ග්‍රන්ථය ඇතුළට ඇදෙනවා. මේකත් ඇදෙනවා. අවිජ්ජාවත් කියන එකත් ඇදෙනවා. මේ කැලලත් ඇදෙනවා. ඒ කියන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථය සම්පූර්ණයෙන් මේක ඇතුළට ඇදෙනවා. ඒ කියන්නේ මේ පරාමාසයේ ඉදං සච්ඡාපි නිවේශ කාය ග්‍රන්ථයට ඇතුළට ඇදෙනවා. ඕක ඇදෙන්නේ කොයි අවස්ථාවේද? ඕක ඇතුළට ඇදෙන්නේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ. මේ දැන් මේ මොහොතේ. මං අතීතය ගැන හිතන්නේ නේ. අනාගතය ගැන හිතන්නේ නැහැ. මේ මොහොතේ මට යම් වූ වේදනාවක් තියෙනවා. මම ලස්සන පුද්ගලයෙක්ව දකිනවා. ඒ දකින මොහොතේ මට සුබයි කියන අර්ථයක් තියෙනවා. අන්නේ සුබ කියන එකම තමයි ඕක අස්සට රිංග ගන්න. හරිම දරුණුයි. ඔය ඉදං සච්ඡාපි නිවේශ කාය ග්‍රන්ථයේ ඇතුළට මේක සුබයි කියලාම තමයි මේක අස්සට රිංග ගන්න. එතකොට මේ තුනම එකට ඇදෙන්නේ මේ තණ්හාව මගින්. තණ්හාව නිසායි මේක සිද්ධ වෙන්නේ. කැමතිනම් ලියා ගන්න පරමාසයේ ඉදං සච්ඡාව නිවේශ කාය ග්‍රන්ථයට ඇතුළට ඇදෙන්නේ පරමාසයේ ඉදං සච්ඡාව නිවේශ කාය ග්‍රන්ථයේ ඇතුළට ඇදෙන්නේ මේ මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් කියන එක මේ මොහොතේ. ඒ කියන්නේ Tamanට තේරෙනවා අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන සිතන්නේ නැහැ. මේක ඇදෙන්නේ තණ්හාව මගින්. මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවට කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා දෙක තමයි අහං සහ මමං එකට එකතු වෙලා ඉන්නවා. ඒකත් ලියාගන්න. මේ අවස්ථාවේදී අහනුයි මමනුයි දෙක එකට එකතු වෙලා ඉන්න අවස්ථාව. අපි වෙන් වෙලා දැක්කනේ ඉස්සෙල්ලා අර ඩයග්‍රෑම් එකේ මතකද? අහං පල්ලෙහා මමං උඩ නේද? මේ අවස්ථාවේදී අපි කිව්වේ අර එක පොයින්ට් එකක දෙකට එකහුව වෙනවා කියලා. අහනුයි මමනුයි එකට එකතු වෙලා ඉන්නේ. ඒ තවත් කන්ඩිෂන් එකක් තියෙනවා මේකට. පෙර අවිද්‍යාවයි පසුව මොහයයි දෙදෙනාම එකයි මෙතෙන්දී. පෙර අවිද්‍යාවයි පසුව මොහයයි කියන එක දෙකම එකයි. ඒ කියන්නේ අපේ දැන් මේ අවස්ථාවේදී ඇති වෙලා තිබෙනා වූ මොහය තියෙනවනේ. මේ භවයේ තියෙන මොහය තමයි ඊළඟ භවයේ ඕගොල්ලෝ ඉපදෙනකොට අවිද්‍යාව වෙන්නේ. එතකොට වෙනසක් තියෙනවා කියලා පේනවනේ. දැන් ඇති වෙලා තියෙන මෝහය, මෝහෙන් කාමයේ වර්ධවා හැසිරීම මව් කුසට යනවා. එතකොට අර මෝහයත් එක්ක අවිද්‍යාව කතාව එතන ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ එහෙම ජීවත් වෙනවා කියන එක. අර මව් කුසට ගිහිල්ලත් ඉතින් ඇත්තෙම කියනවා නම් තමන් ගත්තනේ බලෙන් නේද? සුක්‍රාණු හරි අල්ලගත්තේ තමන් ගත්ත අදත්තා දාණය කරගෙන තමයි එතනත් ඉන්නේ. අම්මගේ කයෙන් කෑල්ලක් අරගෙන. අම්මා කිව්වේ නෑනේ මෙන්න මේ පුතාටයි මේක ගහලා තියෙන්නේ. මෙන්න මේ දූටයි මේක දීලා තියෙන කියලා ගැහුවේ නෑ නේද? ඒකත් අල්ලගත්තා. අදත්තා දානේ කාමයේ සුමිච්ඡාචාරයේ අදත්තා දානේ ඔක්කොම කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන මේ අහනුයි මමනුයි මේ එකතු වුණාම ඉදං සච්ඡාපි නිවේශ කාය සාය පරමාසය ඇතුළට ඇදෙනවා. මේකේ මේ වෙනස හැටියට තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඉදං සච්ඡාපි නිවේශ කාය ග්‍රන්ථයේ මේ පරමාසයට ඇදෙන අවස්ථාවන් තියෙනවා. අහනුයි මමනුයි එකහුණාම මේක මේ පැත්තට ඇදෙන. මේකේ අවස්ථා දෙකක්. ඒ කියන්නේ එක අවස්ථාවක් ගත්තාම පරමාස කාය ග්‍රන්ථයේ ඇදෙනවා ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයේ ඇතුළට. මේක හරි විශාල ධර්මයක්. මේ කියන ධර්මය. හරි ගැඹුරු ධර්මයක්. පරමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයට ඇදෙන එක තමයි අපි මේ දැන් මේ වෙලා පැහැදිලි කළේ. ඒ කියන්නේ අහණුයි මමණුයි එකට ඉන්නෝ ප්‍රසන්ට් මූමන්ට් එකේදී තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ තුනම මේක ඇතුළට බහිනවා. මේකත් අදිනවා. මේක ඇතුළේ එක්කෙනෙක් ඉඳගෙන පල්ලෙහාට අදිනවා වගේ නේද? ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථය ඇතුළේ ඉඳන් අවිද්‍යාව අදිනවා. මෝහයත් අදිනවා. ඊළඟට පරාමාසයත් අදිනවා. මේක ඇති වෙන්නේ කොයි වෙලාවේද? ප්‍රසන්ට් මූමන්ට් එකේදී. අහනුයි මමනුයි එකට ඉන්න අවස්ථාවේදී. මේකේ තවත් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි මේ පරාමාස කාය ග්‍රන්ථ ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයේ ඇදෙනවා පරාමාසයේ ඇතුළට. ඒ අර ඉස්සෙල්ල කිව්ව ප්‍රසන්ට් මූමන්ට් එකනේ. දැන් මේ කතා කරන්නේ මේ ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි. දැන් මම යමක් හදාගෙන තියෙනවා, මම අරගෙන තියෙනවා, මගේ කර්මය මම සකස් කරගෙන තියෙනවා. මම කර්මය සකස් කරගෙන ඉන්නවන්නම් මම පිරිමියා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. ඒ කියන්නේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථය කියලා කියන්නේ ඕගොල්ලන්ගේ පෙර කර්මය කියලා ගන්න. මේ මම පුරුෂයා දැන් හැදිලා ඉන්නේ එක්කෙනා. දැන් ඉතින් මට යන්න තියෙන්නේ කොහටද? මෝහයට යනවා පල්ලෙහාට. මෝහයෙන් මේ පැත්තට යනවා. මේ පැත්තට ගිහිල්ලා කාමාශ්‍රවයෙන් අපි කරකෝලා අර දැන් මං ඉස්සෙල්ලා පෙන්වුවේ පාර. අපි නන්දිය හරහා ගමන් කරනවා ධම්මමච්චරියෙන් අපි ආපහු එනවා. එතකොට ආපහු හර හැංගර් එකක් ඇකිලෙනවා. මේක හිතන්න අර මෙහෙම තියෙන අර බෝල කූඩුව තියෙන. රෙදිදාන් අන්න ඒ වගේ එකක්. එතකොට ඒක ඇකිලීමක් තියෙන්නේ. මේක අර අපිට පුළුවන් නේ බෝල කූඩුව අපිට අකුලන්න නේද? වෙලක් වෙලාවට මෙහෙම වෙනවා. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේක තියෙන්නේ. මෙතන ඕගලන්ට මේ තවත් එකක් පේනවා. මේ ඇරෝ එකක් දාලා තිනවා උඩටයි පල්ලෙහාටයි. මේ මොකද්ද මේ පෙන්වන්නේ? මේ පෙන්වන්නේ දැන් අපි බලන්න අපි පානාතිපාතයක් කරනවා නම් ඕගොල්ලෝ දන්නවා පානාතිපාතය නිසා අදත්තා දානියත් ඒ මොහොතෙම කියනවා. අර සතා කිව්වේ නෑ මහත්තයා මගේ මස් ටික ගණ්ඩී කියලා. එතකොට පානාතිපාතයෙන් අදත්තා දානිය. එතකොට මේකේ මේ පැත්තට එනවා, මේකේ මේ පැත්තට එනවා. එතකොට මේක මේ විදිහටත් චප්ප කිරිල්ල තියනවා කියන එක බලන්න. මේ හැංගර් එක වාගේ තියෙන එක චප්ප ගීම තියෙනවා. එතකොට අපේ මේ මනස වැඩ කරන්නේ ඔන්න ඔය විදිහට. මේ පරාමාසයේ තියෙනවා අපි ඇදිලා යන ওই වේදනා පරාමාස ඔක්කොම එක මොහොතක ඉදන් සත්‍යාභි නිවේස කායගන්ට ඇතන සුබයි කියලා ගත්තා. අරගෙන එතන ඉඳන් තමයි හිතන්නේ. එතන ඉඳන් තමයි අපි මිනිස්සේ දිහා බලන්නේ. මිනිස්සේ දිහා බැලුවාම ওই සුබ සංඥාවත් එක්ක තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. එතනින් ඒ කතාව දිගට ගමන් කරනවා. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ 1 2 3 4 5 6යි. කාරණා ලකුණු කරලා තිනවා 4 5 6යි කියලා මෙතන. මේ දැන් 4 5 6 කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. මොනවද 4 5 6 තියෙන්නේ? ඔයගලන්ට පේනවා මේ කාමයේ වරදවා හැසිරීම, අවිද්‍යාව. කාමයේ වරදවා හැසිරීම ඉඳන් අපි ඇඳලා තිනවා ඉර මේ ඉඳන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයට ආපහු මෙතන කාමයේ වරදවා හැසිරීම ඉඳන් මෝහය කියන තැනට ඇඳලා තිනවා. එතකොට දැන් මේකෙන් අපිට ආපහු එකක් හැදෙන. ওই 4 5 6 තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙතන මේ අපි මේක ආයතන තුන භාවනාවක් කරලා ඒකෙන් හදපු ඩයග්‍රෑම් එකේ මේක තියෙන්නේ. මේක පෙන්වන්නේ මොකද්ද? මේ අපිට තියෙනවා කාම විතක්කයන් කියන එක. කාම විතක්කය කියන එක තියෙනවා. කාම විතක්කයෙන් අපිට ඇති වෙන කාමයේ වරද අහැසිරීම කියන එක. මෞකසට යන අවස්ථාව ගන්න. නැත්නම් අපිට හිතෙනවා අපි හැමතිස්සම කාමයේ වරද අහැසිරෙනවද කියලා නේද? අර අවස්ථාව ගන්න. එතකොට අනිත් අවස්ථාවල තියෙන දේවල් ඒකට ඇතුළත් වෙනවා. කාම විතක්කේ කාමයේ වරදවා හැසිරීම ඒක නිසා අපිට ඇති වෙනවා මෝහය කියන එක. ඒකයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මේ පැත්තෙන් බලන්න කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. සංකප්ප රාගෝ පුරිස්ස කාමෝ. මොනවද අපේ සංකල්පයන්? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මෙන්න මේවට තමයි අපේ රාගය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මෝහයෙන් එනවා. මෝහයයි විහිංසාවයි ඔයගොල්ලන්ට සම්බන්ධතාවය කියන එක පේනවා. මෝහයයි විහිංසාව විතක්කයයි. අපි දන්නවා මෝහය තියෙනවා නම් අපිට විහිංසාව කියන එක ඇති වෙනවා. විහිංසාවන් කියන ඒවා තියෙනවා නම් ඒක නිසා අපි මෝහයට යනවා. අරියට මග සාකච්ඡා කරනකොට අපි මුලින්ම කර පෙන්නලා දෙනවා නේද? එතකොට ඔය අපි මේ 4 5 6 කියන එක අපි මේ අපි ඔබ කරකෙව්වොත් මේක 4 5 6 අංශක 90කින් ඔබ කරකෙව්වොත් ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක අංශක 90කින් කරකෙව්වොත් ඕගලන්ට පේනවාද අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ තිබිච්ච එක තමයි. දැන් අපි මේ දැන් බලන 6 වෙනි ස්ලයිඩ් එක 5 වෙනි ස්ලයිඩ් එකේ 4 5 6 ලකුණු කරලා තිබුණේ අන්න ඒක නේද? අංශක 90කින් කරකෙව්වට පස්සේ තමයි තියෙන්නේ. එතන මේ හයිෆන් එක මිසින් රයිට් මෝස්ට් පාර්ට් කියන එක. දැන් මෙතන ඕගලන්ට පේනවා මේ ඔක්කොම එකට හැංගර් එක ඇතුළු වුණාට පස්සේ මොකද්ද තියෙන්නේ? හැංගර් එක ඇතුළු වුණාට පස්සේ ඕගලන්ට පේනවද මේ පරාමාංශ කාය ග්‍රන්ථය? දැන් අභිජ්ජාව කියන එකයි චේතනාවයි දෙක එකහුව වෙලා. අපි කියුවානේ අර කඹයක් දාලා අපි අදිනවා කියලා. චේතනාවට උඩින් කඹයක් දාලා සංස්කාර පැත්තෙන් අපි අදිනවා. මොකද වෙන්නේ අර ඩයග්‍රෑම් එක මෙහෙම ආවනේ නේද? දැන් එතකොට චේතනාව අභිජ්ජාවයි චේතනාවයි දෙක එකට ඉන්නවා. මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මට තියෙන්නේ දෝමනස්සය. මට ඇති වෙලා තියෙන්නේ දෝමනස්සය. ඒ කියන්නේ කාම සංඥාව නිසා මට ඇති වෙන්නේ දෝමනස්සය විතරයි. වෙන මොකක්වත් ඇති වෙන්නේ නැහැ. අර පරාමාස කාය ග්‍රන්ථයයි ඉදන් සත්‍යාවේ නිවෙස කාය ග්‍රන්ථයයි ඔක්කොම එකට ඉන්නවා. ඒක නිසා අපි මේ බයෙන් අගති ගමන ගමන් කරනවා. මේ පැත්තේ තියෙන කාම සංඥා තථාගතයන් වහන්සේ කිව්වේ මොකද? අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මා මයා කතමේතම් භික්කවේ බාලලාපන. මේ කාම සංඥාව නිසා ඇති වෙලා තියෙන්නේ දෝමනස්සේ විතරයි. කිසි කෙනෙකුට සැපක් නෙමෙයි හම්බ වෙලා තියෙන්නේ දෝමනස්සයක් පමණයි. ඉතින් මෙතන ඕගලන්ට කොයි ප්‍රමාණයට ඔක තේරෙනවද මම දන්නේ නැහැ. හැමෝටම යම් යම් ප්‍රමාණයට තේරෙනවා. මේකේ තියෙනවා හරි විශාල අර්ථයක්. මේක හරි විශාල අර්ථයක් මම දැන් පැහැදිලි කරන්නම්. ඕගොල්ලන් මේක මීට කලින් අහලා නැහැ. මමත් මේක දැනගත්තේ හරියට තැන දැනගත්තේ මේ ඊයේ. ඊයේ යදයි මම භාවනාව කරපු වෙලාවේ. එය රහතන් වහන්සේගෙන් මම ඇහුවා ඒ භාවනාව කරලා ඔය පටිඝානුසය අවිද්‍යානුසය මේ මානානුසය තියෙන තැන අපි දන්නවා. ඒ භාවනාවේදී හරියටම මට ආවා අවස්ථාව අවශ්‍යතාවයක් ඇති වුණා. ඒකෙදී සංස්කාර සම්බන්ධයෙන් දැනගන්න මේ කොහෙද කාමරාගානුසය කියන එක තියෙන්නේ කියන එක. හරි පුදුමයි. අපි සාමාන්‍ය වේදනාව තියෙන තැන කාමරාගානුසය කියන්නේ කොහොයන්නේ නේද? කාමරාගානුසය තියෙන්නේ එතන නේද? මේ පික්චර් එක බලන්න මෙන්න මේ විදිහට. මෙතන හිතන්න මේ පරාමාසය කියලා. පරාමාසය තියෙනවා ඊළඟට අනිත් පැත්තෙන් තියෙනවා මෝහේ අගති ගමන කියන එක. පරාමාසයයි මෝහේ අගති ගමන. ඊළඟට ඕගොල්ලෝ දන්නවා ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය කියන එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ බයේ අගති ගමන. මේක හරහට එන තැනක් තියෙනවා නේද? මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන මේ පොයින්ට් එක සංස්කාර. මේව තමයි පසු සංස්කාර. පිරිමියා වශයෙන් හිතනකොට සංස්කාර. අහංකාරයෙන් යුතුව හිතන සංස්කාර. මමංකාරයේ සංස්කාරයන් තියෙන උඩ මෙතන තියෙනවා මේ කතාව. එතකොට මෙන්න මෙහෙම තියෙනකොට දැන් මෙන්න මේ පොයින්ට් එක තියෙනවානේ. මේ දෙක මැද්දේ තෙවින්නාව පොයින්ට් එක තියෙනවානේ. දැන් මේකේ මම මේ භාගයයි ගන්නෙ. දැන් මම මේ යන්නේ ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථයට මේ පැත්තේ ඉඳන් යනවා. මේ සංස්කාර පොයින්ට් එකේ ඉඳන් මේ පැත්තට ගන්න. මෙන්න මේ අත්ත කෑල්ල තියෙනවා නේද උඩ. මේක තමයි ඔයගලගේ සුභ සංඥා. මේක තමයි සුභ සංඥාව. මේක තමයි ඔය ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය ඇතුළට රිංගුවේ. මෙතන ඉඳන් පල්ලෙහාට ආපහු යන්න. ඒ කියන්නේ ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය ඉඳන් පල්ලෙහාට යන්න ඔයගලන්ට අර මෝහයට අගති ගමනක් දක්වා යනවායි කියවනේ මෙතන. එතකොට මෙතන ට්‍රයැන්ගල් එකක් තියෙනවනේ ආපහු නේද? මෙතන සංස්කාර මෙතන පේනවද මං කියන්නේ? ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථේ මෙතන සංස්කාර මෙතනින් තියෙනවා. මේ මොහේ අගති ගමන කියන එක. එතකොට මෙතන තියෙනවා සුභ සංඥා. මේ සුභ සංඥාවෙන් ඉඳන් මේ පල්ලෙහාට යන්න. ඒ කියන්නේ නිත්‍යභාවයට යන්න අර උද්දච්චයේ දිගේනේ අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන නිත්‍යයි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඔය සංඥා දෙක තියෙනවානේ. සුභ සංඥාවයි නිත්‍ය සංඥාවයි දැන් එකට එකහු වුණාම තමයි කාමරාග අනුසය කියලා කියන්නේ. නිත්‍ය සංඥාවයි සුභ සංඥාවයි දෙක එකට ජොයින් වෙලා තමයි කාමරාග අනුසය කියලා කියන්නේ. අර ඒරියා එක තියෙනව නේද? දැන් මම මෙහෙම ගත්තාම මෙතන උඩ තියෙනවා කිව්වා අර සුබ සංඥාව අර මුළු එකම ගත්තට වරදක් නැහැ. වැඩිය සිග්නිෆිකන්ට් තමයි අර මේ කෑල්ල ගන්න එක. මේ කෑල්ල. මෙතන මේ උඩ ඉදන් සත්‍යාභියට යන කෑල්ල විතරක් සුබ සංඥාව භාගයක්. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් ඉදන් සත්‍යාභියට යන දුරෙන් භාගයක් ගන්නකො. මේ පැත්තට කෑල්ල ගන්නවා අපි සුබ සංඥාව කියන එක. එතකොට ඔතන ඉඳන් පල්ලෙහාට අර දැන් ඒරියා එකක් හැදිලා තියෙනවානේ. දැන් මෙතන පල්ලෙහා තියෙනවා මෝහාගති ගමන. එතකොට මෙතන ත්‍රිපීසියම් වගේ කෑල්ලක් ඉතුරු වෙනවා නේද මෙහෙම බැලුවොත් එහෙම. එතනින් තියෙනවා අර මැද පොයින්ට් එකයි මෙතන ක්‍රොස් එක හම්බ වෙන තැනයි. ඊට පස්සේ ඕගලන්ට පේනවා මේ මෙතන මෝහය දක්වා කෑල්ල. මෙන්න මේක තමයි කාමරාග අනුසේ ඒරියා එක. අපි දන්නවනේ අර ඒරියාස් තියෙනවා කියලා. සරසංකප්ප වල ඒරියාස් අන්න ඒ වගේ ඒරියා එකක් මෙතන හැදිලා තියෙනවා. එතකොට දැන් මේ කියන්නේ මොකද? ওই පික්චර් එක ඕගලන්ට ඔළුවේ තියෙනවා නම් ඕගලන්ට පේනවද මේ තනි කර මේ සුබ සංඥාව කියන එක මේ පැත්තෙන් කාම සංඥා. ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. කාම සංඥාව තමයි මේක අසට ගිහිල්ලා තියෙන්නේ. ඕක තමයි කාමරාග අනුසය කියලා කියන්නේ. ඉතින් පේනවා දැන් මේක ලේසියෙන් යනවද කියලා. නිත්‍ය කතාවත් එක්ක සම්බන්ධයි. තමන් සුබයි කියලා ගත්තා වූ දෙයට නිත්‍යයි කියලා ගියා දීලා තියෙනවා. එහෙමනම් ඉතින් අවිද්‍ය ආශ්‍රවය නැති වෙන්නම ඕනි කාම ආශ්‍රවය කියන එක නැති වෙන්න. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්නනවානේ ඔය පဋාණ පාළි තුනේ කාමාස් අවිද්‍ය ආශ්‍රවය තියෙනනම් කාම ආශ්‍රවය කියන එක නැති වෙනවා. ලේසියෙන් නැති වෙන එක නෙමෙයි. ඔක්කොම ටික යන්න ඕනි එකට. තුනී වෙන එක හරි නැති වෙන්නේ නැහැ. මොකද අවිද්‍යාවත් එක්ක පැල බැඳගෙන තියෙනවා. ඒක තියෙන තාක්කල් මේක පවතින්නේ. එතකොට ඔන්නෝක තමයි මේ කාම සංඥා. දැන් ගිහිලා ගිහිලා අන්තිමට පේනවා. ඉහළටම ගිහිලා ධර්මයෙන් අපි යනවා අරූප ධානය දක්වාත් යනවා. අරූප ධානය දක්වාත් ගියාට පස්සේ දැන් අන්න සංඥාව මගේ කියලා අරගෙන තියෙනවා. හත්වෙනි සානිත ගිහිලා ඒ සංඥාවත් මගේ කියලා ගත්තනම් මට ඒ ආනින්ජය හරියට උපේක්ඛා ප්‍රමාණය පවතින්නේ නැහැ. නිර්වාණයෙන් පිටත දෙයක් ගත්තා නම් ඒක මම නිට්ටයයි කියලා ගන්නවා. මම නිට්ටය කියලා ගත්තා නම් එහෙනම් මට නිට්ටේ අනුසේභාවය කියන එක තියෙනවා. ඒ කියන්නේ අවිද්‍ය අනුසේ කියන එක මට තියෙනවා. අවිද්‍ය අනුසේ තියෙනවා නම් එහෙනම් අර කාමරාග අනුසේ කියන එක එතන ඒක ඇති වෙනවා. හරි ගැඹුරු. මේ විදිහට බැලුවාම මේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ කොච්චර දෙයක් දැකලා කොච්චර දෙයක් පැහැදිලි කරනවද කියලා පේනවා බැලුවාම. එතකොට අපි ආපහු දැන් එතකොට ඕගලන්ට තේරෙනවා මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. අපේ අර අදත්තා දාන කතාව, කාමී වරදවා හැසිරීම කියන කතාව පෙර මෝහය නේද? පෙර මෝහයේ දෝෂ සහිතෝ ජීවත් වීම සික් සංඥාවන් මගේ කියලා ගැනීම. මේවා තියෙනකම් මේක හරියන්නේ නැහැ. අදත්තා දානෙන් ජීවත් වෙනකම් අපිට මේක හරියන්නේ නැහැ. ගලව ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි අර ඒ ආශ්‍රයයන් නසන්න නම් මේ කය අතහරින්න ඕනේ. අඩුවේගෙන යන වාගේ පූර්ව කර්මයට මොකද කරන්නේ? පූර්ව කර්මයට ඕක කළා හරියන්නේ නැහැ. පූර්ව කර්මයට සංස්කාරයෙන් අර දැන් මම මෙහෙම පැහැදිලි කරපු එක තියෙනව නේද? මේකට මම මෙතන අභිහිතු මේ පොයින්ට් එක මම ලෙටර් C කියලා කියනවා කියලා මේ පල්ලෙහයින් මේකේ AB දෙන්නෙක් ඉන්නවා. ඒ AB දෙන්න ඇවිල්ලා තියෙන්නේ ඔය සකය කියන එක සකස් වෙන්නේ කොහොමද කියන එක එනවා. මේක ධර්මයේ ගැඹුරුයි. මම හිතන්නේ ගොඩ දෙනකොට පැටලෙනවා කියන්න ගත්තොත්. මේකේ තියෙන්නේ මොකද්ද? මේ සකය කියන එක හැදෙන කුකුච්චයයි තීන මිද්‍යයයි දෙකෙන් එකට ඇවිල්ලා ඉදන් සත්‍යාභ නිවේසයට ගිහලා ඉදන් සත්‍යාභ නිවේසයෙන් මට ওই සංස්කාරය කියන එක තැනට එනවා. සකය කියන තැනට එනවා. ඒ සංස්කාරය කියන තැනට ආවහම අර මම පෙන්නුවා නේද මේ උඩින් ඉඳන් පල්ලෙහාට බහිනවා කියලා. අවිද්‍ය ආශ්‍රයෙන් ඉඳන් මෝහය දක්වා බහිනවා කියලා. ඒ අවිද්‍ය ආශ්‍රයෙන් ඉඳන් මෝහය දක්වා බැහැලා දැන් මෙන්න මේක මතකයිද? මෙතන පෙන්නවා මෝහය තියෙන්නේ. මෙතන තියෙන්නේ මැද පොයින්ට් එක සංස්කාරය. මේකට තමයි මම මේ සී කිව්වේ. මොකද්ද මම මේ කරන්නේ? මෙන්න මේ සංස්කාරයට නිට්ටයයි කියලා මම අගයක් දෙන්නේ. වේදනාවට සංඥාව යම් ආකාරයකට අගයක් දෙනවද? අන්න ඒකෙන් අපි තණ්හා වෙලා යනවද? අන්න ඒ වගේ සංස්කාරයට නිට්ටයභාවයෙන් මම අගයක් දෙනවා. සංස්කාරයට නිට්ටයභාවය අගය දුන්නාම මම පරාමාසයට ඒක ඇදෙනවා. මේ පැත්තෙන් ෆ්ලෝ එකක් තියෙනවා. මේ කළුව කෑල්ල වගේ පල්ලෙහාට ආවා. මෝහාගතියට අවිද්‍යාව, මෝහාගතිය, මෝහාගතියෙන් සංස්කාරයේ හරහා වදිනවා මට ගිහිල්ලා පරාමාසයට. මෙන්න මේ කෑල්ල මම නැති කරන්න ඕනේ. මේක නැති කරන්න නම් මම මෙහෙම එකක් වෙනවයි කියලා ඉස්සෙල්ලා දකින්න ඕනේ. මගේ සැකය ඉතින් නැති වෙන්න ඕනේ. එහෙම නොවෙනවා කියන සැකයක් නැති වෙන්න ඕනේ. ඉතින් එහෙම සමාධියෙන් යුතුව මේක දකින්න ඕනේ. මේ මං කිව්වට හරියන්නේ නැහැ. ඒක දැකලා ඒ කෑල්ලත් අයින් කරන්න. අතනින් එන්නා වූ නිමිති ගන්න අරගෙන ඉන්නා වූ ප්‍රශ්නිය ඉස්ස ගන්නත් ඕන. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක තේරුම් ගන්නත් ඕන. මේක තමයි මේ පෙන්නේ. අවිද්‍යාව නිසා ඇතිවෙන සංස්කාරය කියන එක තමන් යථාභූතෝ තමන් අවබෝධ කරගෙන මම ඊට පස්සේ සංස්කාරයකට කිසුම් සංස්කාරයකට මම නිට්ටයයි කියලා අගයක් දෙන්නේ නැති වෙන්නට ඕන. අන්න ඒක කරනවන් නම් මට නිරෝධය තියෙනවා ජීවත් වෙන්නකම්. දෙපැත්තෙන් දෙපැත්තක් තියෙනවා. මේක ෆ්‍රේම් එකේ දෙපැත්තකින් කපන්න ඕනේ. මෙහෙන් එන එක නවත්තන්නත් ඕනේ. යටින් අවිද්‍යා ආශ්‍රය මගින් කාම ආශ්‍රයට යන්නව කියන දේ කපන්නට ඕනේ. මේ දෙකම කපන්න නම් තමන් මේ ෆ්‍රේම් එකේ හැදිලා තියෙන මුළු එකම දැනගන්නට ඕනේ. නොදන්නා වූ පුද්ගලයාට ඒක කරන්න බෑ. සංඥා සංස්කාර. ඒ හරි භාවනාව ගැඹුරුයි. හරි ගැඹුරුයි. ඒ එච්චර දුරට අපි තාම යන්නේ නැහැ. මේක පැහැදිලි කිරීමකට තමයි මම මේක පෙන්වන්නේ. එතකොට ඊළඟට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන නැවතත් මේ සූත්‍ර දේශනාවේ මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතුමී ආරණ්‍යයට පැමිණියේ හෝ වෘක්ෂමූලයට පැමිණියේ හෝ ශුන්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ සලකයි. කල්පනා කරයි. මේ මමේ යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වෙයි. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ ආත්මයේ හෝ ආකින්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. රහත් වේ. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානයේ කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ දෙවන ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. එතකොට ඕගොල්ලෝ දන්නව අර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ කොටසක් අපි භාවිතා කළානේ නේද? අර අනිත්‍යනම් දුක්ඛනම් විපරිණාමයටපත් වෙනවනම් මගේ කියලා ගන්න වටිනවද කියන එක නේද? අන්න ඒක භාවිතා කළානම් අන්න ඒ අර්ථය තමයි මේ කතා කරන්නේ. උතන තියෙන්නේ පාලි භාෂාවෙන් ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා කියලා. එතකොට ඕගලන්ට මතකයි ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා ඇති වෙනවනම් ඒ ඇති වුණාට පස්සේ මම මනෝමය කායකින් ඉන්නවා. එතකොට ඒක නිසා අනිත්‍යයි. මම කාලා නෑ වාගේ ඒක නිසා දුක්ඛයි. අනිත්‍යනම් දුක්ඛනම් ජාතිින්දන් ජරාවට යනවා කියන්නේ විපරිණාමය. මෙහෙම වෙනවනම් මගේ කියලා ගන්න වටිනවද? අන්න එහෙම බලුවාමත් අපි ශුන්්‍යතාවයට කියන එකට එනවා. එතකොට මෙන්න මේක තමයි මේ හත්වෙනි ධ්‍යාන තලයේ. ඒ හත්වෙනි ධ්‍යානෙ මේ ශුන්්‍යතාව කියන එකට තමන්ට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මමයේ මගේ කියලා ගන්න දෙයක් නැති කියන එක. මමයේ මගේ කියලා ගන්න කෑලි වශයෙන්, රූප වශයෙන් ගත්තත් නැහැ, වේදනා වශයෙන් ගත්තත් නැහැ, සංඥා වශයෙන් ගත්තත් නැහැ. මේවා ටික ඔක්කොම එකට එක්කව කළොත් රූප වේදනා සංඥා සංස්කාර විඥාන සියල්ලම එක්කව කළා ඒක මගේ කියලා ගතියුක්ක් නැති කියන එක කල්පනා කළාම අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ආනේඤ්ඤ විහරණයට යන්න දෙවෙනි ආධාර වෙන දෙවෙනි ප්‍රතිපදාව මේකයි කියන්නේ. පළවෙනි ප්‍රතිපදාවේ තියෙන්නේ මොකක්ද? අර කම්පිටිෂන් එක තමන්ට දිනන්න බෑයි කියලා තමන් තීරුම් අරගෙන මේකේ මේවා මේ හැම සංඥාවම ඉතුරු වෙන්නව. ඒ කියන්නේ සංඥාවන් අල්ල විරුද්ධ කළා දාලා මේ සංඥාව නිරෝධයක් වෙනවද? අන්න ඒක තමයි ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියලා කල්පනා කරනවා. අන්න ඒක කල්පනා කිරීමෙන් එයා හත්වෙනි ධ්‍යානයට යනවා. ඒක තමයි පළවෙනිම කාරණේ. දෙවෙනි කාරණේට අපිට එතෙන්ට ආකින්චඤ්ඤායතන සමාධියට යන දෙවෙනි කාරණේ වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අර ශුන්‍ය මිදං අත්තේනවා අත්තනීයනවා කියලා ගන්න එක මගේ මගේ කියලා ගන්න ඇති එක. අර ධාතු මනසිකාරය කරලා අපි බැලුවේ කොටස් වශයෙන් බලලා එහෙම කිව්වේ. ඊටත් වඩා උතුම් තථාගතයන් වහන්සේ පෙන්නනවා අරක බොහොම පහසුයි කියලා. එහෙම පහසු වෙන්න නම් හැබැයි අර විදිහට වඩලා තියෙන්න ඕන. නැත්නම් ඉතින් මම කොහොමද දන්නේ රූපය මගේ නෙමෙයි කියලා, අසූචි මගේ නෙමෙයි කියලා මම වැඩුවට පස්සේ තමයි අර කාලයක් ගිහිල්ලා වැඩුවට පස්සේ මම මේකට ගිහිල්ලා පුරුදු වෙලා දැන් මං කියන අනේ මේ ඔක්කොම නිරුද්ධ වෙන මෙන්න මේ ධානයේ මට හොඳයි කියන එක කියනවා. ඊළඟට මහණින් නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැතයි මෙසේ පිළිපන්නා වූ. ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥාන සමාන වේ යන කාරණේ ඇත්තේ. මහණනි මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හිතූ ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට මෙතන මේ මොකක්වත් මමයි කතාවක් නැති කියලා කියනවනේ. එතකොට මෙතන මේ කිංචානම් කියලා පාලි වසනයක් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ ක්ලේශයන් දුස්චරිතයන් රාගයේ නිසා ඇති වෙනනම් ක්ලේශයන් දුස්චරිතයන් තමයි මෙතන පෙන්නන්නේ. ඒ කියන්නේ මෙතන කෙටියම බැලුවොත් අපිට පේනවා මේ තමා සකස් කළොත් පමණයි නේද තමා ඉන්නේ. රාගය නිසා අපි සකස් කිරීමක් කියන එක කරනවා. එතකොට සකස් කළොත් තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ හරියට මේ කිසිම දෙයකට මෙයාගේ ඇල්මක් ඇති කරගන්නේ නැහැ. අපි අර අපි දන්නවා මේ මුහුදේ රැල්ලක් වැටලා ආවහම ඒ රැල්ල උඩ ස්කේට් බෝඩ් එකක් තියාගෙන මිනිස්සෙක් ඒක උඩ ඉන්නවා. මෙයා ඉන්නවා රැල්ල උඩ ඉන්නකොට එයා මම ඉන්නවා කියලා කතාවක් තියෙනවා. දැන් මෙන්න මේ කතාවේදී අපේ කතාවේදී මේ රැල්ල ස්වභාව ධර්මයේ විසින්නේ මේ හදාගත්තේ අපේ ඇහැ කන නාසය දිව ශරීරය හරහා ධාරාවක් වශයෙන් ගමන් කරන්න සලස්සලා අපි රැල්ලක් හදාගත්තා. ඒ රැල්ල හදාගෙන ඉන්නකොට ඔන්න දැන් මම ඉන්න කතාවක් තියෙනවා. අන්න එහෙම එකක් හදාගෙන අන්න ඒකට මම ඇල්ලා ඉඳින්මින් තමයි අපේ මේ සිදුවීම තියෙන්නේ. එතකොට මම තීරුම් ගන්නවා නම් මම මේක සකස් කළොත් පමණයි මේක තියෙන්නේ කියලා. දැන් මේ රැලි කතාවෙත් අපිට පේනවා අපි හිතමු කඹයක් මේ පැත්තේ මිනිස්සෙක් ඉඳන් මේක වනනකොට රැල්ලක් වගේ එහා පැත්තට යනවා. එහා පැත්තේ මිනිස්සයාට පේන්නේ නැත්තම් මේ පැත්තේ මිනිස්සයා ගැන. එයා හරියට සන්තෝෂ වෙනවා මේ ලස්සනට රැල්ලක් එනවා කියලා නේද? එතකොට එහා පැත්තේ එක්කෙන බොහොම සන්තෝෂ වෙයි උඩපයින්නකොට මෙහා පැත්තේ කෙනා කිව්වා නම් එහෙම හලෝ ඔය රැල්ල ඔය පැත්තේ තියෙන්නේ මේ මම මේ පැත්තේ මේක කරන නිසායි කියලා කිව්වට පස්සේ අරයා හුලම් බැස්සා වගේ බහැලා යනවා. මොකද මේකේ ගතියුත්තක් නැති නිසා. අන්නේ අර්ථය මේකේ මමයේ මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ. අර ඉස්සෙල්ලා කිව්ව එකේ අර්ථයම තියෙනවා. සකස් කළොත් පමණයි අර රැල්ල තියෙන්නේ. අන්නේ ඒක දැනගන්න ඕන. ඒක දැනගෙන ඒ රාගය නිසා සකස් කිරීම සිදු වෙනවා කියලා දැනගෙන ඒ වේව් එක ඒකට තියනව කැමැත්ත අතහැරීමෙන් තමයි මේ තුන්වෙනි ඒ දෙයට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මහණෙනි නැවත අනිකක්ද කියමි. ආර ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්ෙද්ද, පරලෝ යම් කාමයෝත්ෙද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්ෙද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්ෙද්ද, මෙලෝ යම් රූපයෝත්ෙද්ද, පරලෝ යම් රූපයෝත්ෙද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්ෙද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්ෙද්ද, මේ කම්පා නොවන ධ්‍යාන සංඥාවෙද්ද, යම් ආකින්චන්නායතන ධ්‍යාන සංඥාවෙද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තිය, ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහදේ. මේ ආත්මේ පැහැදීම ඇති කලින් මේ ආත්මේම නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මෙදීමේ මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානෙට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මාණනි මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඔය නිවසඤ්ඤා නාසඤ්ඤායතනයේ කියන එක මේ ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රඥා ඩයග්‍රෑම් එකේ මේ සතියේ ඉඳන් ඒ ප්‍රඥාව තියෙන තැන දක්වා තියෙනව කොටස විතරයි නිවසඤ්ඤා නාසඤ්ඤායතනයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේවත් කරගෙන තියෙන්නේ අර තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණයන් තමයි මේ සංස්කාර වෙලා තියෙන්නේ. අපි ගත්තා වූ ඔක්කොම තීරණයන් මෝහයෙන් ගත්ත තීරණයන්. තීන මිද්ද අවස්ථාවේදී වෙහෙසටපත් වෙලා මේක හැමෝම දන්නවනේ නේද? එතකොට මේවා මගේ කියලා නොගැනීම තමයි මේ කියන්නේ. ඒ කියන්නේ සංස්කාරයන් මගේ කියලා නොගැනීම. සික් සංඥාවක් අර වමණය වාගේ තියෙන සංඥාවක් මගේ කියලා ගත්තේ නැති. ඒ කියන්නේ හත්වෙනි ධානයේ තියෙන සංඥාව පවා එයා ගන්නෙ නැත්තම්. එතකොට ඒ වයින් හැදෙන්නා වූ සංස්කාරයන් තියෙනවා. ඒ සංස්කාරයන් මගේ කියලා, ඒ සංඥාවෙන් සංස්කාර හැදෙනවා. ඒ සංස්කාර මගේ කියලා නොගන්නවා නම් අන්න ඒ වෙලාවේදී යා නිව සංඥා නා සංඥායතනට කියන එකට යනවා. ඒ කියන්නේ යා සංඥාවේ අනිත්‍යභාවය දන්නෝ සංස්කාර මගේ කියලා නොගන්න ප්‍රමාණයට. වඩු වාසුන් නැහැ මේසපුටු හදන. හැබැයි වඩු වාසුන් නැහැ ඉස්සර මේසපුටු හදනකොට එයා ගහන ලේබල් එකක් එයාගේ නම යටපැත්තෙන් ගහනවා. දිනෙත් දාලා එයාගේ නම මේකයි කියලා ගහනවා. දැන් මේ වාසුන් නැහැ. එයා ගහන්නේ නැහැ. මොකද? එයා දන්නවා මේ කඩාගෙන වැටෙනවා කියන එක. සංස්කාර කඩාගෙන වැටෙනවා කියලා දැනගෙන ගහන්නේ නැහැ. මගේයි කියලා ගන්නෑ. සංස්කාර මගේ කියලා නොවන ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය දන්නවා. ඒ කියන්නේ වඩු වාසුන් යට හම්බෙලා තියෙන ලීවල ස්වභාවය ආ දන්නවා. ඒ කියන්නේ ලී කෑලි තුනක් හම්බුණා. දෙකක් හොඳයි, එකක් ගුල්ලු ගහලා. එයා දන්නවා ගුල්ලු ගහලා හදපු එක මේක කොයි වෙලාවක හරි කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ සංඥාවේ තියෙනා වූ රෝගී භාවය දන්නවා නම් ඒකෙන් හදන්නා වූ ඕනම දෙයක් ධානයක් වේවා, ඕනම දෙයක්, ඕනම සංස්කාරයක් කැඩෙන විදෙන ස්වභාවය තියෙනවා. අන්න ඒක නිසා මගේ කියලා ගන්නෙ නැහැ. අන්න ඒ තත්ත්වයේදී ආ නිව සංඥා නා සංඥා වේ පිහිටනවා. එන් ඒ ප්‍රතිපදාව මේකයි කියන එක. අර ඔක්කොම එකක්වත් ඒ සියලු සංඥාවන් නිරුද්ධ වෙනවට එයා සතුට වෙනවා. අන්න ඒක නිසා නිව සංඥා නා සංඥායතන සමාධියක් ඇති වෙනවා. මේ වෙලාවේ මේ විදිහට වදාලාම ආයුෂ්මත් ආනන්ද ස්ථිරයන් වහන්සේ භාගතුන් වහන්සේට මේ කාරණාවක ස්වාමීනි මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපොතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇද්ද ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමීනි මේ මහානතෙම පිරිනිවියේ වේද? බලන්න මේ වචනේ ඒ අහන ආනන්ද හාමුදුරුව අහන එක. ආනන්ද හාමුදුරුව අර පල්ලෙහා කෑල්ලා අපි දෙන්නේ ටිකකට ඉස්සෙල්ලා කතා කරපු කතාව දැනගෙන තමයි ඒ අහන්නේ. ඒ කියන්නේ මම කොච්චර මේ කතාවල් නැති වුණත් මේ මගේ කර්ම භවය කියන එක තියෙනවා. මම පුරුෂයා, මම ස්ත්‍රී කියන කතාව තියෙනවා. මම දැන් මෙතනින් පස්සේ කරන්නේ නැත්තම් නැති වෙනවද කියන එකයි අහන්නේ. ඒකයි මේ භවයේ කතාව කියන්නේ. ආනන්දේ මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේ මේ යත්නම් මහණෙක් පිරිනවන් නොපාන්නේ වදාරේ. ස්වාමිනී යම් හේකින් මේ යතම් මහණෙක් පිරිනවන් පාන්නේ මේ යතම් මහණෙක් පිරිනවන් නොපාන්නේ දීට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහණතෙම මෙසේ පිළිපන්නේ වේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොපොවන්නේ. යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙම උපේක්ෂාවට මමයේ මගේ සතුටු වේ. මමයි මගේ සතුටු මගේ කියා මෙසේ සතුටු වෙන්නේ තෘෂ්ණාවෙන් බැසගන්නේ. ඒ කියන්නේ අභිනන්දති, අභිවදති, අජෝසාය තික්තති. එතකොට උපේක්ඛාවක් ඇති වෙලා ඒ උපේක්ඛාවට මෙයා සතුටු වෙනවා. අභිනන්දනා කරනවා. ඒකෙන් බැහැගන්නවා. අල්ලගෙන ඉන්නේ. ඒ උපේක්ෂාවට සතුටු වන්නා වූ මමය අනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගත්තා වූ උපේක්ෂා විඥානය ඇසු කරන ලද්දේ වේ. ඒ දැඩිකට අල්වා ගැනීමයි ආනන්දේ. දැඩිකට අල්වා ගැනීම සහිත වූ මහණතෙම පිරිනොම් පාන්නේ නොවේ. ස්වාමිනී දැඩිකට අල්වා ගන්නා ওই මහණතෙම කුමක් දැඩිසේ අල්වා ගනීද? නිව සංඥා නා සංඥායතනය. ස්වාමිනී මේ මහණතෙම වනායි දැඩිකට අල්වා ගන්නව ලබන ශ්‍රේෂ්ඨ භවය අල්වා ගනී. ආනන්දේ මේ මහණතෙම වනායි දැඩිකට අල්වා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්වා ගන්නේ. ආනන්දේ යම් මේ නිව සංඥා නා සංඥායතනයක් වන්නේද? මේ වනායි දැඩිව අල්වා ගන්න ශ්‍රේෂ්ඨ භවය. ඉතින් මේ මනුස්ස ලෝකේ මිනිස්සු කල්පනා කරගෙන ඉන්න මේ මනුස්ස භවය තමයි හොඳ මේක කියලා. උදාහරණයකට කියන බුදුහාමුදුරුවෝ තිබෙන්නේ මේකනේ. මේක තමයි හොඳ මේක කියලා. තථාගතයන් වහන්සේ මොකද්ද කියන්නේ? මේව සංඥා නා සංඥා. මේව නැයි දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය. එතකොට ආනන්දේ මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාකේ භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙම ඒ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ. මමේ වගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මගේ නොවන්නා වූ. ඒ කියන්නේ නාබිනන්දති, නාබිවදති, නජෝසාය තිට්ඨති කියන එක භාවිතා කරනවා. එතකොට එහෙම දැඩි කොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ වදාළසේක. අර මේ කතාව සිද්ධ වෙන්නේ මොකද්ද? මේ අවස්ථාවේදී තමයි අර සංස්කාරවලට මම කිව්වේ පල්ලෙහැයින් නිත්‍යයි කියලා අගයක් දෙන්නේ. ඒ සංස්කාරවලට නිත්‍යයි අගයක් දීලා තමයි අර යර දැඩි කොට අල්ලාගෙන අර ඒ භවයේ ඉන්නේ. මේකට නිත්‍යයි කියලා අගයක් දෙන්නේ නැත්තම් ඒ කියන්නේ මම මේ කතා කරන්නේ අර ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථේ ඉඳන් පල්ලෙහැට ඇවිල්ලා මෝහ අගතියට යන පාරේ ඉඳන් ඇවිල්ලා මෝහ අගතිය ඉඳන් මං එනවා මේ පැත්තට. ඒකේ ෆ්ලෝ එකක් තියෙනවා. උඩින් ඉඳන් පල්ලෙහැට ආව මතකද? අපි ආවා සුබයි කියලා එකක් ගැහුවා. සුඛයි කියලා තව එකක් ගැහුවා. ඊට පස්සේ අත්තනිත්‍ය කියලා එකක් ගැහුවා. උද්දච්චේ සහිතව මේ පැත්තට ගැහුවා මෝහයට යන්න. ෆ්‍රේම් එක සම්පූර්ණ වෙන හැටි. මෝහෙන් අගති ගමනට ආවා. මෝහෙන් අගති ගමනට ආවිලා දැන් අර අලුව කෑල්ල වගේ පරාමාසයට මම යනවා. මැද්දේ තියෙන සංස්කාරය. මේ හැදුනා වූ සංස්කාරයට මම නිත්‍යයි කියලා අර මෝහ පාරෙන් ඇවිල්ලා අගයක් දෙනවා. වේදනාවට යම්මාකාරයකට සංඥාවෙන් අගයක් දීලා අපි නාම රූප ධර්මයන් හදාගෙන යනවද? තණ්හා වෙනවද? අන්න ඒ වගේ සංස්කාරයට නිත්‍යයි කියලා විඥාණය අගයක් දුන්නාම නිත්‍යයි කියලා අගයක් දුන්නහම ඒක නිසා අපි අබිනිවේෂය වෙනවා. ඒ සංස්කාර අබිනිවේෂය වෙලා තමයි අපි යන්නේ. අර මේ අතන වේදනාවට සංඥාවෙන් අගයක් දුන්න තණ්හා වුණා. මෙතන සංස්කාරයට නිත්‍යයි කියලා අගයක් දුන්නා. මොකද වෙන්නේ? අබිනිවේෂය. එතනින් ඇති වෙනවා අබිනිවේෂය. එතකොට කෙලීම පරාමාසයට ඒක ඇදිලා යනවා. ඒතෙන්ට ආවෙන් පස්සේ ආපහු අලුව කෑලි වගේ යනවා ඕක අනිත් පැත්තට ෆ්ලෝ එක. එතකොට එහෙම නොවනවා නම් තමයි මෙතන නිවන් දකින්න පුළුවන් කියන එක තථාගතයන් වහන්සේ පෙන්වනවා. ස්වාමිනී ආශ්චර්ය. ස්වාමිනී අද්භූතය. ඒ සමාපත්තිය ඇසුරු කොට භාගතුන් වහන්සේ විසින් ඕගයන් ඊතර කිරීම වදාරන්නදී ස්වාමිනී ආර්යෝ විමුක්ෂය කවරේද? ආනන්දේ මේ සස්නේ ආර ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලොව යම් කාමයෝ වෙද්ද? පරලොව යම් කාමයෝ වෙද්ද? මෙලොව යම් කාම සංඥාවෝ වෙද්ද? පරලෝ යම් කාම සංඥාවොත් එද්ද? මෙලෝ යම් රූපයොත් එද්ද? පරලෝ යම් රූපයොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ යම් රූප සංඥාවොත් එද්ද? යම් කම්පාන වුණ ධාන සංඥාවොත් එද්ද? යම් ආකින්චන ආයතන සංඥාවොත් එද්ද? මේ නිවසඤ්ඤා නා සංඥායතන සංඥාවොත් එද්ද? මේ සියල්ල සක්කාය නම් වේ. මේ සියල්ලම සක්කාය ඕන් බොඩි. මේ සක්කාය කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමෙන් නැතුව චිත්‍යාගේ යම් නිදීමක් වේද? ඒ අමෘතය නම් වේ. ආනන්දේ මෙසේ වනාහි මා විසින් කම්පා වනෝන ධ්‍යාන සමාධියට හිතූ ප්‍රතිපදාව දේශනා කරනවාද? ආකින්චඤ්ඤායතන සමාධියට හිතූ ප්‍රතිපදාව දේශනා කරනවාද? නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හිතූ ප්‍රතිපදාව දේශනා කරනවාද? ඒ සමාධිය අසුර කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනවාද? ආර්ය විමුක්ෂය දේශනා කරනවා. ආනන්දේ ශ්‍රාවකයාට වැඩ කැමති වූ අනුකම්පායත්තා වූ ශාස්තු විසින් අනුකම්පා වූ බුදවා කටයුතු යමක් වේද? මා විසින් ඒ තුබට කරන ලදී. ආනන්දේ මේ වික්ෂ මූල වෙත් මේ ශුන්‍යාගාර වෙත් ආනන්දේ සමාධිය උපදව ප්‍රමාද නොව පසුතැවිලි නොව මේ තුබට අපගේ අනුශාසාවයි වදාළසේක. භාගතුන් වහන්සේ මේ වදාළසේක. සතුට සිත් ඇති ආනන්ද ස්ත්‍රයන්තම භාගතුන් වහන්සේගේ වචනේ සතටින් පිළිගත්තා. එතකොට මේක මේ භාවනාව කරන්න. එතකොට භාවනාව කරන්න මම කියවච මේකේ මුලින්දම් පටන් ගන්න පුළුවන්. පළවෙනි ස්ලයිඩ් එකෙන් මේ තථා රහතන් වහන්සේලා ඕගලන්ට ධර්මයේ දීපය ගැන, ඒ අකනිට මණ්ඩලය ගැන ඕගලන්ගේ තීනවල යම් කිසි ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාවෙන් තුන් මේක පටන් ගන්න පුළුවන්. සූත්‍ර දේශනාව හරහා යන්න. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙන මොකද්ද? අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මං මයාකත මේතම් බාලලාපන. කාමයේ කියන එක අනිත්‍යයි. අනිච්චා භික්කවේ කාමා කොච්චර දුරක් ගිහිල්ලාද අපි ඒක තේරුම් ගත්තේ? අර ගිහිලා දිගටම සුබයි සුඛයි අත්ත කියලා නිත්‍ය කියලා අරගෙන සංස්කාරවලට ප්‍රමාණයට දක්වමු අපි. ඒක පෙන්වන එතෙන්දිත් මේ නිත්‍යයි කියලා කතාවක් කරගෙන තමයි මේක වෙලා තියෙන්නේ. කාමයේ ඉච්ඡර දුරකට ගිහිල්ලා මොකද මෙතනින් කියපු සුභ සංඥාව අතන ඉදන් සත්‍යාබ නිවිස කායග්‍රන්ථියට ගිහිල්ලා මම පුරුෂයා වෙලා මම කාන්තාව වෙලා ඒ අනුව මම බලලා කරන්නා වූ ක්‍රියාවලියන් පවා මෙතන පේනවා. එතකොට මේක සංකප්ප රාගු පුරිස්සකාම මේ සංකල්පයන්ට තිබෙනා වූ රාගය තමයි මේ පුරුෂයාගේ කාමේ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක ඕගලන්ට කාමී හඳුන්වා දීම කියන එක තියෙනවා. එතකොට අපි දන්නවා එහෙනම් මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මේ පල්ලෙහා කෑල්ලේ තමයි එහෙනම් ওই කතාව තියෙන්නේ නේද? මොනවද අපේ කාමයන් අපේ සංකප්පයන් කියුවාම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේසා විතක්ක. ওই ඔක්කොටම අපේ රාගය තියෙනවා. මේ පැත්තෙන් මේ රාගය ඇති වුණා. ඒකෙන් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට අර මෝහ අගති ගමනක් ගිහිල්ලා ඒ කතාව. එතකොට මෙතන සම්පූර්ණ පික්චර් එක දැන් මතක තියෙනවා නම් කෙනෙකුට පේනවා. මෙතනින් මේ කතාව ගිහිල්ලා මේ මුල කොටස ගත්තාම සුබයි කියලා ගත්තා. ඉදන් සත්‍යාබ නිවේස කාය ග්‍රන්ථයට ආවා. මෝහයට ආවා නිත්‍යයි කියලා අගයක් දුන්නා. ඔන්න කාම රාග අනුසය කියන එක එතන ඇති වුණා. මෙන්න මේ ඒරියා එක තමයි මම කතා කරලා මෙතනින් ඇතිවෙනා වූ ඒරියා එක තියෙනවා මේ උඩ ඒරියා එක. ඒ ඒරියා එකේ මේ මැද හරියෙන් ඇති වෙන ත්‍රිපීසියම වාගේ හරිය තමයි අර කාමරාග අනුස ඒරියා එක වෙන්නේ. එතකොට ඕකම තමයි අපේ ඉදන් සත්‍යාම නිවස කාය ග්‍රන්ථයේට උත්පත්ති ලැබුව අවස්ථාවේ ඉඳන්ම ඇති වෙලා තියෙන්නේ. කාමයේ වරදවා හැසිරුණා කාම සංඥා මතක දවසාන ඩයග්‍රෑම් එක. කාම සංඥාව මේක ඇතුළට ගියා. එතන ඉඳන්ම කතාව පටන් ගත්ත එක. තාමත් ඒක තියෙනවා. තාමත් යනවා. අතහැරියේ නැත්තම් දිගින් දිගටම ඒක යනවා. එතකොට ඒ සංඥාව සහිතව ඉතින් තමන්ට පුළුවන්කම තියෙනවා මේකේ අපි අහන් මමන් ඉන්න තැන තමයි මේකේ මේ ඩයග්‍රෑම් එකේ පෙන්වුවේ. මෙතනින් පෙන්නවා මේ ස්ත්‍රී පුරුෂ භාවය නිසා තමන්ට සංස්කාර පැත්තෙන් කොහොමද මේක ඇති වෙන්නේ කියලා. මේකේ මුල පෙන්නලා තියෙනවා. අග පෙන්නලා දීලා තියෙනවා. එතකොට මේක කැරකෙව්වාම ඔයගොල්ලෝ දන්නු මෙන්න මේ දේ අල්ල ගන්න. මෙන්න භාවනාවට හොඳටම ගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ ඩයග්‍රෑම් එක. මේක තේරෙනවා නම් මේක තමයි ගැඹුරුම ඩයග්‍රෑම් එක. අපි මේ මුළු දවසේම තිස්සේ ගිහිල්ලත් මෙන්න මේ කතාව තමයි නැවත නැවතත් බැලුවාම පැහැදිලි වෙන්නේ. මේකම තමයි ප්‍රශ්නේ. මෙතනින් ඇවිල්ලා මේක ඇදිලා යනවා ඇතුළට. ප්‍රසන් මූමන්ට් එකකදී දැන් මොහොතකදී අවිද්‍යාව මෙහාට බහිනවා. මෙහෙන් මෝහය මෙහෙන් එනවා. අභිනිවේෂය මෙහෙන් එනවා. ওই තුනම එකට ඇතුල් වෙලා පරාමාසය කියන එක මේ පැත්තට දෙනවා. මතක තියාගන්න පරාමාසය මේ පැත්තේ මේ ලෝභයේ කතාව තමයි ඇවිල්ලා තියෙන්නේ. වේදනාවන් පරාමාසයේ පරාමාසයේ මෙහාට. ඉතින් ඊළඟ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ දැන් මෙතන අපි දන්නවනේ පෙර වූ මෝහය අර දෝෂ සහිත එක අරගෙන ජීවත් වීම. මෙතනින් තියෙනවා දැන් අවිද්‍යාව අදත්තා දානේ රසාවක් කරගෙන හරි ජීවත් වෙනවා කියන එක. කාමයේ වරදවා හැසිරීම අතන අභිනිවේෂය කියන එක එතන තියෙනවා. එතකොට මේක තමයි මේ අන්තිමට මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ දෝමනස්සේ විතරයි. එතනින් එහා පැත්තට දෙයක් ඇති වෙන්නේ නෑ. එතකොට මෙන්න මේ විදිහට ඒකේ භාවනාව කරන්න පුළුවන්. කියන්නේ ආනෙන්ජ සප්පාය සූත්‍රය මේක තේරුම් ගත්තාම මිනිස්සේ ආනෙන්ජ සප්පාය සූත්‍රේ කෑල්ලෙන් කෑල්ලට අරගෙන ගියා නම් අර අනිත් අර වාක්‍ය ගත්තත් භාවනාවක් වෙන ගොඩාක් දේවල් මතක නැති කෙනෙකුට අනිච්චා භික්කවේ කාමා තුච්චා මුසා මෝස ධම්මා මයාකත මේතං මායාවකින් කරන ලද්දක් යනි බාල ලාපන බාලයාගේ දෙයකින් සිද්ධ වෙච්ච දෙයක්. මේ මාරයාගේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ නැතුව මම මාරයාගේ කුකුල් කොටුවෙන් එළියට පැනලා මං ජීවත් වෙනවා කියලා ගත්තාම එතනම භාවනාව තියෙනවා. ඉතින් මේකේ ගමන් කිරීම Tamanට පුළුවන් විදිහට පුළුවන් විදිහට යන්න ඒ ප්‍රමාණයට Tamanට යන්න පුළුවන්. මේ අර්ථය පැහැදිලි කරලා තියෙනවා. ඒක නිසා ඔයගලන්ට භාවනාව කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ඉස්සෙල්ලා කිව්ව ධර්මයේ තමයි අපි හුඟාක්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ඔක්කොම මේක ඇතුළට ඇදෙනවා කියන එක. හැංගර් එක ඇකිලෙනවා. මේක ඇතුළට මේක එනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මේ පැත්තට යනවා. ওই දෙක තමයි ඔබ සිද්ධ වෙන්නේ. ඔච්චර තමයි අපේ ජීවිතේ. ඕකට තමයි අපි මේ තරම් නැහින්නේ. හොඳයි එහෙනම් දැන් 10:40 අපි තේ ටිකක් බීලා පැය භාගිකේ